ඊළඟට ගරු සුමේදා ජයසේනග නියෝජ්‍ය අමාත්‍යතුමනි.
ගරු කතානායකතුමනි, තිරසර සංවර්ධන සහ වනජීවී අමාත්‍යාංශයේ වැසිරිසේ විවාදයට ගන්න මේ අවස්ථාවේදී අපේ අමාත්‍යාංශය පිළිබඳව කරුණු කිහිපයක් ඉදිරිපත් කිරීමට මම විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා. පොදුවේ ගත් කල මෙම අයවැය විවාදය, නැත්නම් අයවැය 2017 වසරේ අයවැය ඉදිරිපත් කරන අවස්ථාව, මම හිතනවා ගිය වර අයවැය ඉදිරිපත් කරන අවස්ථාවට වඩා හොඳ තත්ත්වයකින් ඉදිරිපත් කළා තිබීම පිළිබඳව විශේෂයෙන් අපි සන්තෝෂ වෙනවා. ඒ වගේම ගියවර අයවැයේදී වරින් වර මං හිතන්නේ සංශෝධනය වුණ කීපයක්ම යෝජනා. මෙවර අයවැයේ ඒ සංශෝධන විශේෂයෙන්ම බොහොම අඩුවේ කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මේ තිරසර සංවර්ධන සහ වනජීවී අමාත්‍යාංශය ගත් කල අපේ ගරු අමාත්‍යතුමා කරුණු කීපයක් ඉදිරිපත් කළා. ඒ වගේම මේ අවස්ථාවට හිටපු ගරු අමාත්‍යතුමා චන්ද්‍රසේන ගරු මන්ත්‍රීතුමා කරුණු ඉදිරිපත් කළා. ඒ වගේම අපේ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ කරුණු බොහොමයක්ම තුල ඇත්තටම අලි මිනිස් ගැටුම් සම්බන්ධව කරුණු කීප දෙනෙක්ම ඉදිරිපත් කළා. ඇත්තට මේ පිළිබඳව අපේ ගරු අමාත්‍යතුමා ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමා මේ වෙනකොට මෙම අමාත්‍යාංශය බාරගත්තට පසුව මං දන්නා තරමේ විශාල ජයග්‍රහණයක් ලැබලා තියෙනවා. මේ අලි මිනිස් ගැටුම් අවම කිරීම සහ ඒ වගේම ඒ වෙන හානි තුලින් මේ ජනතාවට සහ ඒ අලින් ආරක්ෂා කර ගැනීම සඳහා දෙපාර්ශ්වයේම අලින් සහ නැත්නම් වනජීවීන් අපේ මිනිසුන් ආරක්ෂා කිරීම සඳහා වැඩපිළිවෙළ මේ වෙනකොට විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක කරමින් පවතිනවා. ඒ වගේම තිරසර සංවර්ධනය පිළිබඳව කටයුතු කරනකොට අපේ රතන ස්වාමීන් වහන්සේ සඳහන් කළා වගේ රටේ ජාතික ප්‍රතිපත්තියක් අනුව සැලැස්මක් අනුව විශේෂයෙන්ම කටයුතු කිරීමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. මේ පිළිබඳව ගත්තම පරිසරය රැකගෙන පරිසරයට හිතකර ආකාරයෙන් සංවර්ධන කටයුතුද මෙහෙයවීම අද ලෝකයේ තිබෙන බරපතලම අභියෝගයක් බවට පත් වෙලා තිබෙනවා. පසුගිය වසර 30ක 40 කාලය තුල විවිධ ආකාරයෙන් පරිසරය දූෂණය වීම නිසා සිදු පළ විභාග මේ වන විට මුළු ලෝකයේම ජනතාව ක්‍රමක්‍රමයෙන් ජනතාවට අත්විඳීමට සිදු වී තිබෙනවා. සෑම රටකම විවිධ දේශගුණික විපර්යාසයන් ඇතිවී අඩු වැඩි වෙමින් හදිසි ආපදා ස්වභාවිත විපත් විශේෂයෙන්ම සිදුවෙන අවස්ථාවල් අපිට දකින්නට ලැබෙනවා. මේ තුලින් අපේ ජනතාව ඇත්තටම ඉතාමත්ම අසරණ තත්ත්වයකට පත් වෙනවා. තිරසර සංවර්ධනයක් සැලසුම් සහගතව ක්‍රියාත්මක නොවූ නිසායි මේ සිදුවීම් සියල්ලක්ම සිදුවන්නේ. ඒ නිසා මෙම අමාත්‍යාංශයට මේ විෂය පතේට විශේෂයෙන්ම තිරසර සංවර්ධනය විෂය එකතු වීම ප්‍රථම වරට අමාත්‍යාංශයක් යටතේ පත්කොට පරිසරය රැකගෙන සියලු සංවර්ධන කටයුතු සිදු කළ යුතු බවට තිරසර සංවර්ධන මහලේකම් කාර්යාලයක් ස්ථාපිත කිරීම 2016 වර්ෂයේ තුලදී ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් හැටියටයි අපි දකින්නේ. ඒ පිළිබඳව අපේ ගරු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමන්, ඒ වගේම අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේත් ගරු අග්‍රාමාත්‍යතුමාගේත් නොමද සහයෝගය විශේෂයෙන්ම ආශිර්වාදය අපේ අමාත්‍යාංශයේ ගරු අමාත්‍යතුමාටත් අමාත්‍යාංශරත් අපිට හිමි වෙලා තිබෙනවා. සියලුම සංවර්ධන කටයුතු තිරසර සංවර්ධන අරමුණු වෙනුවෙන් මෙහෙවීම අධීක්ෂණය සහ සම්බන්ධීකරණය කරුණ ලබන්නේ මෙම තිරසර සංවර්ධන මහලේකම් කාර්යාලයේ මඟින් වීම සුවිශේෂී කරුණක්. මීට අමතරව අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක වන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව වනජීවී භාරය යන ආයතන මඟින් පරිසරය ඇතුළු වනජීවීන් රැකගැනීම වෙනුවෙන් වසර ගණනාවක් තිස්සේ කරනු ලබන මෙහෙය වචනයෙන් විස්තර කළ නොහැකි. ඒ පිළිබඳව අපගේ අමාත්‍යාංශයේ සියලුම ආයතන වලින් නිලධාරීන් තමුන්ගේ ජීවිතයේ පරදුවට තබා දිවා රැ නොබලා මෙම කටයුතු වෙනුවෙන් කරන කැපවීම මේ අවස්ථාවේදී විශේෂයෙන්ම මම සිහිපත් කරනවා. ඒ නිසාම අපේ ගරු අමාත්‍යතුමා මේ අමාත්‍යාංශය බාරගත්තාට පසුව ඒ වනජීවි නිලධාරීන් වෙනුවෙන් මෙතෙක් කල් නොතිබුණු යායට රක්ෂණ ක්‍රමයක් සහ තවත් විවිධ අවස්ථා අය දිරිගැන්වීම සඳහා ඒ අවස්ථාවන් ලබා දීමට මේ වෙනකොටත් පියවර අරගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ රක්ෂිත වනජීවි ජාලය ස්ථාපිත කිරීම, වඳවීමට තරජනයට ලක්ව සිටින සියලු වනජීවීන් සංරක්ෂණය කිරීම, අන්ත්‍රාවට ලක් වූ සත්ත්ව විශේෂ සංරක්ෂණය, දේශීය ශාක හා මල් වර්ග ගවේෂණ කටයුතු මෙන්ම සංරක්ෂණ කටයුතු සිදු කිරීම මානව සම්පතට හා අලි සම්පතට කිසිදු හානියක් සිදු නොවන ආකාරයෙන් අලිමිනිස් ගැටුම් අවම කර ගැනීම සඳහා වැඩපිළිවෙළ මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා විශේෂයෙන්ම බීදෙන යලි පිබිදෙන යාල ඇතුළු ජාතික උද්‍යාන රැසක් සංවර්ධන කටයුතු ඇතුළු කරුණු රැසක් ගරු මාත්‍යගාමිනී ජයවික්‍රම පෙර මැතිතුමාගේ උපදෙස් පරිදි මේ වෙන විට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ලෝකයේ ඉදිරි වර්ෂ 15 කාලය තුළ සියලුම දෙනාට පොදුවේ සමෘද්ධිය සහ පැවැත්ම යහපත්ව සිදුකරගෙන යෑම සඳහා ලෝකයම එක්වී ඇතිකරගත් එකඟතාවයක් අනුව ක්‍රියාත්මක තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම අප සියලුම දෙනාට ඉතාම වැදගත් වෙනවා. ඒ තිරසර සංවර්ධන ඉලක්ක 17ක් මේ වෙනකොට ලෝක සමුළුවේදී තීරණය කරගත් පරිදි ඒ වගේම අපේ කරු ස්වාමින් වහන්සේත් ප්‍රකාශ කළ පරිදි තිරසර සංවර්ධන යනුවෙන් සඳහන් කරන්නේ මේ අමාත්‍යාංශකින් පමණක් ක්‍රියාත්මක වෙන රටේම සංවර්ධනයක් නොවේ. සියලුම අමාත්‍යාංශ සහ රජය මේට සම්බන්ධ විය යුතුයි. තිරසර සංවර්ධන ඉලක්ක වශයෙන් දිළිඳුකම තුරන් කිරීම, කුසගින්න පිටු දැකීම, යහපත් සෞඛ්‍ය හා නිරෝගී පැවැත්ම, ගුණාත්මක අධ්‍යාපනය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, සැමට පිරිසිදු පානීය ජලය සහ සනීප ආරක්ෂාව තහවුරු කිරීම යනුවෙන් ඉලක්ක 17ක් මේ වෙනකොට ලෝකෙම පිළිගත් ආකාරයෙන් සම්පූර්ණ කරන්නට ඒ තිරසර සංවර්ධන ලේකම් කාර්යාලය හරහා දැනටමත් අපි කටයුතු කරමින් යනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රධාන ගංගාවන්ගේ මූලාශ්‍රයන් මෙන්ම කෘෂිකර්මාන්තය හා විදුලිය ජනනය සඳහා ජලය සපයන මහා පරිමාණයේ ජලාශයන් ඇතුළු ජලාශ 40ක පෝෂක ප්‍රදේශයන් ආරක්ෂා කරන්නේ වනජීවි රක්ෂිත ජාලය තුළයි. දිවයිනේ මුළු බිම් ප්‍රමාණයෙන් 13%ක බිම් ප්‍රමාණයක් වනජීවි රක්ෂිත ජාලයට අයත් වෙලා තිබෙනවා. ගරු චන්ද්‍රසේන ඇමතිතුමා ප්‍රකාශ කළා වගේ අපේ වෙන්කර බිම් ප්‍රමාණයෙන් මේ වෙනකොට වනජීවීන්ට වෙන් කළ බිම් කොටසෙන් බොහොමයක් ප්‍රදේශ අපේ මිනිසුන් විසින් විශේෂයෙන්ම මේවා පදිංචි වෙලා නැත්තම් ඒ සතුන්ගේ කැලේ අපේ මිනිසුන් විසින් කරන ක්‍රියාකාරකම් නිසා අද සතුන්ට නැති වෙලා තිබෙනවා. ඒ නිසයි වැඩි වශයෙන් අලි මිනිස් ගැටුම් නැත්නම් අලින් ගම් වලට වැදිලා අපේ විවිධ අවස්ථාවලදී මිනිසුන්ට හිරිහැර සිදු වෙන්නේ. ඒ වගේම මිනිසුන්ට වගේ මිනිසුන්ගේ මිනිසුන් මම හිතන්නේ බොහෝ දෙනෙක් කලින්ගෙන් ඝාතනයට ලක් වෙනවා වගේම මිනිසුන් අතින් අලින් විශාල ප්‍රමාණයක් ඝාතනයට ලක් වෙනවා. මේ දෙපැත්තම ආරක්ෂා කරගෙන සංරක්ෂණය කිරීමයි ගරු අමාත්‍යතුමාගේ සහ අපේ අමාත්‍යංශයේ වැඩපිළිවෙල වන්නේ. අපේ රටේ ජාතික උද්‍යාන සඳහා සංචාරකයන්ගේ පැමිණීම සහ ආදායම ගත් විට ගිය වසරට සාපේක්ෂව සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කර තිබෙනවා. ඒ වගේම මේ වසරේ සැප්තැම්බර් 30 වන විට පමණක් ජාතික උද්‍යාන නැරඹීම සඳහා 549,202ක් පමණ පැමිණ තිබෙනවා. ඉන් දේශීය සංචාරකයන්ගේ සංඛ්‍යාව 950,840ක් පමණ. විදේශීය සංචාරකයන්ගේ සංඛ්‍යාව 591,356ක් පමණ වෙනවා. ඉතින් මේ ආකාරයට අපේ අමාත්‍යාංශය විදේශිකයන් දේශීය සහ විදේශීය සංචාරකයන්ගේ ගෙන් විශාල ආදායමක් රටට උපයන අමාත්‍යාංශයක් බවට පත් වෙලා තිබෙනවා. මෙම සංචාරකීන් පැමිණීම හා වෙනත් මාර්ගවලින් මේ වසරේ සැප්තැම්බර් මාසයේ වන විට ජාතික උද්‍යානවල උපයා තිබෙන මුදල් රුපියල් මිලියන 1594ක පමණ මුදලක් උපයලා තිබෙනවා. ඒ වුණත් මම මතක් කරන්නට කැමතියි භාණ්ඩාගාරයට අපි ඒ වගේ විශාල මුදලක් මේ අමාත්‍යංශය හරහා එකතු කරලා දෙනකොට ඒ අමාත්‍යංශයේ වැඩ කටයුතු කරගෙන යන්නට අපේ මේ ආයතන පවත්වාගෙන යන්නට සහ සංචාරකයන්ට අවශ්‍ය පරිදි ඒ ආකර්ෂණීය වන විදියට ඒ වැඩ කටයුතු ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය සේවක සංඛ්‍යාව නිලධාරීන්ගේ ලොකු හිගයක් අපේ අමාත්‍යංශයට තිබෙනවා. ගරු මුදල් අමාත්‍යතුමාගෙන් අපි විශේෂයෙන්ම ඉල්ලා හිරිනවා අපේ ගරු අමාත්‍යතුමා මේ පිළිබඳව වරින් වර ඉල්ලීම් කළා. අපිට විශාල හිගයක් තියෙන මේ නිලධාරීන්ගෙන් ඒ වගේම කම්කරුවන්ගෙන් කොටසක් හෝ බඳවා ගන්න අවස්ථාව ලබා දෙන්න. මම හිතන්නේ තාමත් ඒට අනුමැතිය අපිට ලැබිලා නැහැ කියන එකයි මම විශේෂයෙන්ම මතක් කරන්නට ඕන. ගරු අමාත්‍යතුමාගේ මුදල් අමාත්‍යතුමා අපි ඉල්ලා හිටිනවා මේ ඇත්තටම රටට විශාල මුදලක් නැත්නම් අපේ භාණ්ඩාගාරයට අපේ රටට අවශ්‍ය ඒ මුදල් ප්‍රතිපාදන ලබා දෙන අමාත්‍යංශයක් හැටියට සැලකිලිමත් වෙලා ඒ පිළිබඳව බිහිවරක් ගන්නවා නම් ඉතාමත්ම හොඳයි කියලා. ඒ වගේම මෙම සංචාරකයන්ගේ පැමිණීම හා වෙනත් මාර්ගවලින් ලැබෙන ආදායම් විශේෂයෙන් මම මුලින් සඳහන් කළා වගේ ලබා ගන්න තවත් මීට වඩා වැඩි දියුණු කරන්න නම් අපිට ඒ අවශ්‍යතාවයන් සම්පූර්ණ කර ගැනීම සඳහා ඒ අවශ්‍ය නිලධාරීන් සහ කම්කරුවන් බඳවා ගැනීම අවස්ථාව ලබා දෙන්න කිනත් ඉල්ලීම කරනවා. ඒ වගේම මේ වෙනකොට ජාතික උද්‍යාන 21ක් පමණ අපිට තිබෙනවා. අනිකුත් ජාතික උද්‍යාන වලින් දේශ විදේශ සංචාරකයන්ගේ අවධානය දිනා ගැනීම සඳහා විශේෂ වැඩසටහන් කීපයක් ගරු අමාත්‍යතුමාගේ උපදෙස් අනුව දැනටම ක්‍රියාත්මක කර තිබෙනවා. විශේෂයෙන්ම පරණ බොහෝ තැන්වල මේ උද්‍යානවල තිබුණු සංචාරක බංගලා සහ ඒ ආකර්ෂණය ඇතිවන පරිදි විදේශිකයන්ගේ සහ දේශිකයන්ගේ මේ වෙනකොට නව සැලසුම් අනුව විශේෂ වැඩපිළිවෙළ රාශියක් ක්‍රියාත්මක කරමින් යනවා. යාල විශේෂයෙන් වන උද්‍යානය ක්‍රියාත්මක කරලා තිබෙනවා. 2016 වසර තුළදී කිලෝමීටර 103ක් දිග විදුලි වැටවල් ඉදු කිරීම මේ වෙනකොට අවසන් කර තිබෙනවා. ඇත්තටම විදුලි වැටවල් පමණක් ඉදි කිරීමෙන් අලිමිනිස් ගැටුම් නැවැත්වීම නැත්තම් අලින් විශේෂයෙන්ම ගම්වැදීම නවත්තන්න ඉතාමත්ම අපහසුයි. ඒ නිසා ඒ සඳහා ජීව වැට ඩග්ලස් දේවානන්ද අමාත්‍යතුමා සඳහන් කළා වගේ තල් ඒ වගේම හන වර්ග කටු සහිත අලින් විශේෂයෙන්ම අකමැති අප්‍රිය කරන ඒ වගාවන් මේ වගා කිරීම සඳහා විශේෂයෙන්ම දෙහි එනි වගාවන් කිරීම සඳහා අලි වැට සමග මේ වෙනකොට ක්‍රියාත්මක කරමින් යනවා. බොහෝ දිනෙන් මම හිතන්නේ කතා කරන අවස්ථාවේ ඇහුවා මේ වැටවල් විදුලි වැටවල් සමග ඒ වැටවල් ඉදි කරලා නැහැ කියන කතා. ඒතරම් පහුගිය කාලවල ඒ විදුලි වැට ඉදි කිරීම සඳහා ඇස්තමේන්තු සකස් කරලා සම්පූර්ණ මුදල් වෙන් කරලා කටයුතු කළත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වන ජීවි අමාත්‍යංශයේ හැටියට අපේ අමාත්‍යංශය ක්‍රියාත්මක වෙනවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති ඉඩම් වලින් තමයි වැඩි කොටසක් මේ වැටවල් ඉදි කරන්නට තිබෙන්නේ. ඉතින් බොහෝ අවස්ථාවල පරිසර අමාත්‍යංශයට සම්බන්ධ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මේ සඳහා විරෝධතාවය පළ කරන නිසා විදුලි වැටවල් අතරමඟ නතර කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ හේතු උඩ අලින් ගම් වැදීම වැඩි වශයෙන් සිදු වෙනවා. මේ දැන් මේ වෙනකොටත් අපේ ගරු අමාත්‍යතුමා පරිසර අමාත්‍යංශයේ අපේ අතිගරු ජනාධිපතිතුමන් ඒ වගේම නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මැතිතුමා සහ නිලධාරීන් සමග සාකච්ඡා කරලා එයාගේත් එකඟතාවය ලබාගෙන අපි ඒ අලි වැටවල් සම්පූර්ණ කරන්න එතුමන්ලගේ භූමි ප්‍රදේශයෙන් ඒ අවසරය ලබාගෙන දැන් කටයුතු කරමින් යනවා. මම හිතන්නේ මේ ආකාරයට කටයුතු කරනකොට වෙනදාට වැඩිය මේ අමාත්‍යංශයේ අපි දකිනවා විශාල සංවර්ධනයක් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා කියලා. ඒ වගේම අලිමිනිස් ගැටුම් තුළින් පහුගිය කාලවල සමාජ මිනිසෙක් ඝාතනය වුණොත් අලිගිහුගේ හානියක් නිසා වන්දිය වශයෙන් ලබා දුන්නේ ලක්ෂයක පමණ මුදලක්. මේ වෙනකොට පෙගරු අමාත්‍යතුමා වන්දි මුදල වශයෙන් ලක්ෂ දෙකක මුදලක් ඉදිරියේදී ඊටත් වඩා තවත් මුදලක් ලබා දීමේ හැකියාව තියෙන බව විශේෂයෙන්ම එතුමා දැන් මේ වෙනකොට සකස් කරගෙන යන වැඩපිළිවෙළක්. දැනට ලක්ෂ දෙකක පමණ මුදලක් ගෙවීමටත් ඒ වගේම වගා හානි සඳහා මම හිතන්නේ පහුගිය කාලවල ගෙවීමක් සිදු වුණේ වගා හානි සඳහාත් වන්දි මුදල් ලබා දීමේ වැඩපිළිවෙළක් අපේ අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේවත් ටිකක් ප්‍රමාද වෙනවා ප්‍රාදේශීය මට්ටමින් ග්‍රාම සේවා නිලධාරී මට්ටමින් ඒ තොරතුරු ලැබෙන්න යම් ප්‍රමාද කාලයක් යනවා. ඒ කාලය නිසා යම් ප්‍රමාදයක් නැති වෙනවා. සමහිතන්නේ බොහෝ අවස්ථාවල අමාත්‍යාංශයට නොයෙක් විදිහේ චෝදනා එල්ල වෙනවා. නමුත් අර ප්‍රමාදයන් වළක්වාගෙන ඉතා ඉක්මනින් ඒ කටයුතු කරන්නට අපි ප්‍රාදේශීය මට්ටමේ නිලධාරීන්ට උපදෙස් දීලා ඉතා ඉක්මනින් ඒ තොරතුරු දෙන්න ගත්තොත් අපිට ඒ සඳහා කටයුතු කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම මේ වසරේ සැප්තැම්බර් මාසයේ 30 වෙනිදා වන විට ජාතික සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව සහ අනිකුත් මේ සංචාරකින් සල වශයෙන් පැමිණෙන අපේ සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවත් ඒ වගේම පිළිනවල අලි අනාථාගාරය පිළිනවල සත්ත්ව උද්‍යානය හම්බන්තොට සපාරි උද්‍යානය ඇත්තටම අලුතෙන් ආරම්භ කළේ. මේක ගිය ආණ්ඩු කාලේ තරමක් වැඩ කටයුතු කරලා අතරමඟ නතර කරලා තිබුණා. නමුත් අපේ ගරු අමාත්‍යතුමා මේ අමාත්‍යංශය බාර ගැනීමෙන් පසුව ඉතා ඉක්මනින්ම එම හම්බන්තොට සපාරි උද්‍යානයේ වැඩ කටයුතු නිම කරලා සතුන් විශේෂයෙන්ම ඒ ස්ථානවලට රැගෙන ගිහිල්ලා මේ වෙනකොට විශාල සංචාරකින් පිරිසක් එම සත්ත්ව උද්‍යානය නැරඹීම සඳහාත් පැමිණෙන බව සඳහන් කරන්නට ඕන. මේ වසරේ සැප්තැම්බර් 30 වන විට ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 517ක ආදායමක් පෙළා තිබෙනවා. පසුගිය වසරේ ලබා තිබෙන ආදායම රුපියල් මිලියන 396ක්. පසුගිය වසරේ දේශ විදේශ සංචාරකයන් 20 ලක්ෂයක් පමණ පැමිණ ඇති අතර මේ වසරේදී සැප්තැම්බර් 30 වෙනිදා වන විට පමණක් 23 ලක්ෂයකට ආසන්න දේශ විදේශ සංචාරකයන් පිරිසක් අපේ රටේ මේ ස්ථාන නැරඹීම සඳහා පැමිණලා තියෙනවා. පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයටත් හග්ගල උද්භිද උද්‍යානයටත් දේශ විදේශ සංචාරකයන් වැඩි අවධානය යොමු වී තිබෙනවා. පහුගිය කාලවලම මං හිතන්නේ අපේ රටේ තිබුණ 30වරු දුව යුද්ධේ නිසා අපේ රටට ලැබෙන්න තිබුණු විදේශීය වශයෙන් එන තිබුණු සංචාරකයන් විශාල පිරිසක් අපිට අහිමි වෙලා ගියත් දැන් මේ සෑම වන උද්‍යානයක්ම ඒ වගේම සත්ත්ව උද්‍යානයක්ම විවෘතව තිබෙන නිසා යුද්ධයේ හමාර වී තිබෙන නිසා මං හිතන්නේ විශාල ආදායමක් අපිට ප්‍රයාගන්නට හැකි වී තිබීම මේ අමාත්‍යාංශයේ ලබන ජයග්‍රහණයක් හැටියට මම දකිනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ වන සතුන් ආරක්ෂා කිරීම සහ සංරක්ෂණය සඳහා දායක වීම අරමුණු කරගෙන වනජීවී භාරය ක්‍රියා කරනු ලබන අතර වනජීවී සම්පත් සංරක්ෂණය උදෙසා ප්‍රජාව දැනුවත් කිරීමත්
ගරු ඇමතිතුමිය ප්‍රතිමන්ත විරාලි 4ක් තියෙනවා.
මෙවර අයවැය මගින් පරිසර සංරක්ෂණයට වනජීවී සංරක්ෂණයට ජාතික උද්‍යාන ආශ්‍රිත සංචාර කර්මාන්තය වැඩි දියුණු කිරීමට පියවර ගෙන තිබීම සතුටට කාරණයක්. ඒ අනුව සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් පින්නවල පේරාදෙණිය උද්භිද උද්‍යාන වැනි ආයතනවල සංචාරක ප්‍රවර්ධන කටයුතු සිදු කිරීම අයවැය මගින් යෝජනා ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ වගේම මල් වගාව දිරිගැන්වීම සඳහා ඒ වගේම ස්වයං රැකියා වශයෙන් අපි කාන්තාවන් සඳහා විශේෂයෙන්ම මල් වගාව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් යනවා. ඒ මල් වගාව වැඩපිළිවෙල දිරිගැන්වීම සඳහා පැලතවන් 2000ක් ඇති කිරීම වෙනුවෙන් රජයේ මඟින් 50%ක ණය සහන පොලි ණයක් ලබා දීමට අයවැය මඟින් යෝජනා කරලා තිබෙනවා. මේ සඳහා රුපියල් මිලියන 50ක් වෙන් කිරීමටද යෝජනා කර තිබීම ඉතාම වැදගත්. ඊට අමතරව 50%ක පොලිස් සහනයක් ලැබෙන නව සුපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමයක් යටතේ උපරිම රුපියල් 105,000ක් දක්වා වූ ණය ලබා දීම තුළින් ඊට සහයෝගය ලබා දීමට කටයුතු කරලා තිබෙනවා. මතර මේ වෙනකොටත් මේ මල් වගාවන් පිළිබඳව අපි දැනට දිස්ත්‍රික්ක කීපයක කාන්තාවන් දැනුවත් කරමින් මේ මල් වගා ව්‍යාපෘතිය කරගෙන යනවා. මොනරාගල දිස්ත්‍රික්කෙත් මේ කටයුතු විශේෂ මානියෝජනය කරන දිස්ත්‍රික්කයේ සිදුවෙමින් පවතිනවා. ගරු අමාත්‍යතුමාගේ දිස්ත්‍රික්කයේ සහ තවත් දිස්ත්‍රික්ක ගණනාවක කටයුතු සිදුවෙමින් පවතිනවා. ඒ වගේම මම විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන මේ අලි මිනිස් ගැටුම් සම්බන්ධයෙන් පහුගිය කාලය තුල මොනරාගල දිස්ත්‍රික්කයේ පමණක් සති 3ක් තුලදී ජීවිත හානි 3ක් සිදු වුණා. කුඩා දරුවෙක් වයස අවුරුදු 9ක පමණ කුඩා දරුවෙකුත් සමග. ඒතර මේ වෙනකොට මම හිතන්නේ මිනිසුන්ගේ විශාල විරෝධතාවයන් ඇති වෙලා ප්‍රශ්න රාශියක් අධික කටයුතු කරන්න අපිට සිදු වුණා. ඒ වන අලි ජීවිත හානි කරන වන අලීන් 5 දෙනෙක් මොනරාගල දිස්ත්‍රික්කයෙන් පමණක් මේ වෙනකොට අපි අල්ලලා අලි සංරක්ෂණය කරන හොරෝපතානේ පිහිටි සංරක්ෂණ ප්‍රදේශයට විශේෂයෙන්ම හැගෙන ගිහිල්ලා තියෙනවා.
විනාඩි දෙකයි ගරු මන්ත්‍රීතුමිය.
හොරෝපතාන ප්‍රදේශයේ අපේ ගරු චන්ද්‍රසේන මහත්මයා මතක් කළා වයි එතුමා ඉන්න කාලේ තමයි අතන ඉදි කළේ. නමුත් මේ වෙනකොට මේ ස්ථානයේ වලි 22ක් පමණ සංරක්ෂණය වෙමින් පවතිනවා. ඒ වගේම තවත් කීප තැනක අපි මේ සංරක්ෂණ කටයුතු මම හිතන්නේ සිදු කරන්නට අපේ අමාත්‍යංශ මගින් ඉදිරියේදී කටයුතු කරන්න අපේ ගරු අමාත්‍යම බලාපොරොත්තු වෙනවා. එහෙම කටයුතු කළොත් මේ අලලා ප්‍රවාහනය කිරීමේදී අපිට විශාල මුදලක් වැය කරන්න සිදු වෙනවා. ඒ සඳහා අවශ්‍ය ප්‍රවාහනයට අවශ්‍ය ලොරි හොයා ගැනීම සහ වාහන ඇතර අඩුයි. ඒ සඳහා මම හිතන්නේ මේ කොට්ටාසවල කීපයක් කොයි ඉදිරියේදී ඇති කරන්නට මේ කටයුතු කළොත් මේ අලි සංරක්ෂණය පිළිබඳව මිනි මරු විශේෂයෙන් මලින් අපිට සංරක්ෂණය කරන්නට
මේ
අවස්ථාවේදී විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා අපේ අමාත්‍යංශයේ මෙහෙමන ගරු අමාත්‍යතුමා කොහොම කැපවීමක් කරමින් හැම අවස්ථාවකම මේ අමාත්‍යංශයට තිරසර සංවාදනය පිළිබඳවත් ලොකු උනන්දුවකින් කටයුතු කරන අමාත්‍යවරයෙක් හැටියට සෑම කටයුතුවලදීම නියෝජ්‍ය අමාත්‍යවරියක් හැටියට මට දෙන සහයෝගයත් ඒ වගේම අපි එකට සහයෝගයෙන් වැඩ කටයුතු කරන්නට හැකියාව පිළිබඳ මම එතුමාට විශේෂ ස්තුතියක් පුද කරන අතර අපේ අමාත්‍යංශයේ ගරු ලේකම්තුමා ඇතුළු හතරේක ලේකම්තුමන්ලා ඒ වගේම අනිකුත් සියලුම නිලධාරීන් ආයතන ප්‍රධානීන් සියලුම දෙනාටත් සියලුම නිලධාරීන්ටත් සේවක අනිකුත් අමාත්‍යංශයේ කටයුතු කරන කම්කරු නිලධාරීන් පවා සියලුම දෙනාට ස්තුතිවන්ත වෙමි.
බොහොම ස්තුතියි ගරු ඇමතිතුමිය. ඊළඟට ගරු නිහල් ගලප්පත් ඇමතිතුමා
සභාපතිතුමනි වනජීවී අමාත්‍යංශයේ වැසීරය විවාදයට ගන්න මේ මොහොතේ ජනතා ක්‍රමුණ විදියට මා බලාපොරොත්තු වෙනවා ඔබතුමාගේ අවධානයට විශේෂ කරුණු කීපයක් ප්‍රමු කරන්න. මේ මොහොත වන විටත් මහා දැවැන්ත මිනිස් සංහාරයක් සහ අලි සංහාරයක් දෙවෙන තුල දිනපතාම සිදුවෙනවා. මා ඔබතුමාගේ අවධානයට යොමු කරනවා 2012 දොළොස්වෙනි දින දිවින පත්තරේ වඳ වී යෑමේ තර්ජනයට ලක් වූ අපේ අලි පරපුර. මේකේ මියගිය හේතුව සියල්ලම සටහන් කරලා තියෙනවා. ඒ වගේම අලි මිනිස් ගැටුම අවම කිරීමේ පැතුම ඉටු කරගත නොහැකිද 2012, 11, 21 රිවිර පත්තරේ දෙවැනි පිටුව. ඒ වගේම නිමක් නොවන අලිමිනිස් ගැටුම අද පත්තරේ 2013 3/5 9 පිටුව. ඒ වගේම 2013 4/3 අලිමිනිස් ගැටුමේ ප්‍රතිඵල දිවයින. ඊළාට 2013 සැප්තැම්බර් 2 ලක්බිම වයඹ අලිමිනිස් ගැටුම උස්සන්න අතට හැරේ. ඊළාට 2013 9/26 අද පත්තරේ දුම්රියේ ගැටීම් මියන අලින් වෙනුවෙන් නව විකල්පයක්. ඊළාට 2013 නොවැම්බර්
ඕඩර් ප්ලීස් මේ අවස්ථාවේ ගරු නියෝජ්‍ය කතානායකතුමා මූලාසන පැමිණ ඇත.
ගරු ගලපමැතිතුමා
දින දින වැඩිවෙන අලි ප්‍රශ්නය විදුලි වැට හදන්න සල්ලි නැතිලු. 2013 නොවැම්බර් මාස 10 වෙනිදා ඉරිදා පත්තරේ ලංකදීප ඔබතුමා බලන්න හැමතුමා මේවා. ඊළඟට අලි මිනිස් ගැටුම නිමා විය යුතුය දිවයින 2013 12/31 සෝභා ධර්මයේ පිහිට නොපතා ජීවත් වීමට හැකි ජීවියෙකු මෙතෙක් ලෝකයේ කිසිදාක බිහි වී නැත. සෝභාදම් දිනතියටත් පාඩම් උගන්වන්නට යන පිරිසට මිනිසුන්ට අත්විඳීමට සිදුවන හිරිහැරය අපමණය පැහැදිලි කරලා තියෙන එක. ඊළාට 2014 පෙබරවාරි 13 මාධ්‍යම පත්‍රයේ අලිමිනිස් ගැටුම් අවුලවන්නේ දේශපාලඥයින් පැහැදිලිව තියෙන එකේ. ඊළාට දිවයින 2015 9/15 පිටුව 2014 අලිමිනිස් ගැටුම් වලින් මිනිස් ජීවිත 244ක් අහිමි වෙලා අහිමි වූ අලි ප්‍රමාණය 779ක්. මෙන්න මේක තමයි ගරු සභාපතිතුමනි පසුගිය ඉතිහාසය පුරාම අපට මේ දිපසේම රාජ්‍ය කාලය තුළ අත්විඳින්න තිබුණු ඒ මහා අඩිමිනිස් සංහාරය ප්‍රතිඵල. අපි ඔබතුමාගේ අවධානයට යොමු කරනවා දෙදාස් දොළහ දක්වා කාලය ඇති වුණු අලිමිනිස් යටුමින් මියගිය ප්‍රමාණය බැලුවයන් පස්සෙදී වනාලින්ගේ මරණ ප්‍රමාණය 2269යි මිනිස් ජීවිත 773යි මේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛනයක්. 2014 පමණක් සභාපතිතුමනි අලිමිනිස් ගැටුම්වලින් මිය ගිහිල්ලා තියෙනවා මිනිස් ජීවිත 244ක් අලි 779ක්. ඒ වගේ මා කියන්න ඕන උතුරුමැද මධ්‍යම නැගෙනහිර මහවැලි වයඹ දකුණ ඌව යාල බූන්දල මෙන්න මේ දිස්ත්‍රික්ක සහ මේ පළාත්වල අලි මැරිච්ච ආකාරය පිළිබඳව තියෙන කොහොමද කියලා. වෙඩි තැබීම් වලින් 50යි මරවුගුල් ඇටවීම් වලින් 39 හක්කපඩස් වලින් දුම්රිය අන්තර වලින් 10යි විදුලි සැර වැදීම් 21යි වසදීම් 12යි හඳුනාගත නොහැකි 80යි. කල්පනා කළ බලන්ත මුන්නාන්සලා මේ මහා මිනිස් සංහාරය සහ අලින්ගේ මේ සංහාරය 2010 දක්වා අද වෙනතුරුත් දිනෙන් දින වැඩිවෙමින් පවතුනෝ මිසක් සභාපතිතුමනි අඩුවීමේ ප්‍රවණතාවයක් අපට දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා මම පැහැදිලිවම චෝදනා කරනවා මෙතෙක් බලයට පත්වෙච්ච සියලුම ආණ්ඩුවල මැති අමතුරු සහ රටේ ජනාධිපති ඒ වගේම ජනාධිපති වරියන් සහ අගමැති වරු සහ වරියන් මේ සෑම කෙනෙක්ම මෙන්න මේ තත්ත්වයට වයිගතුයි කියන එකයි අපි විශ්වාස කරන්නේ. තමුන්නාන්සේලා දෙපිරිසම මේ මහා මිනිස් ඝාතන ඒ වගේම අලින්ගේ ඝාතන මේ මහා සංහාරය නැවැත්වීමට ස්ථිරසාර උපක්‍රමික වැඩපිළිවෙලක් අදත් තමුන්නාන්සේලා අරගෙන නැහැ. කිසිදු ප්‍රතිඵලයක් නොලැබෙන අසාර්ථක ව්‍යාපෘති අසාර්ථක යෝජනා ක්‍රම සහ විවිධ ක්‍රියාමාර්ගවලට මහජන මුදල් බිලියන ගණන් වියදම් කරලා ඒ වගේම වෙන් කරගෙන විශාල ණය ගැනීම් අරගෙන වැඩි පොලියට තමුන්නාන්සලා මොනවද කරලා තියෙන්නේ කියන එක අපි අහනවා. මෙන්න මේ ගනිපු සල්ලි වලින් දසාකෑම් නොකර හොරකම් නොකර වැඩ කරන්නේ මේ මුදල් වලින් වැඩ කරන්නේ නැතුව මේ මහා මූල්‍ය සංහාරයට විරුද්ධව අදහරි තමුන්නාන්සලා ක්‍රියාමාර්ගයක් අරගෙන නිශ්චිත වැඩපිළිවෙලක් යොදලා මේව අය කරගන්න උත්සාහ කරනෝ නම් අපි විශ්වාස කරනවා තමුන්නාන්සලා කවදාවත් කරන්නේ නැහැ ඒවා. ඔරුන්ට මං පාරන්නන්ට දූෂකයන්ට තමුන්නාන්සලා අත්තලක් වෙලා තියෙනවා. අර පන් රිලවුන්ට වගේ ඉනිමන් තියෙනවා. රාජ්‍ය නායකයොත් එහෙමයි මැතිමතුරුත් එහෙමයි ඒ හොරු ආරක්ෂා කරන හොරගම් කරනවා දිගින් දිගටම මේකට උත්තර කරනවා. මෙන්න මේ මහා සංහාර නවත්තලා මේ අය කරගන්න පුළුවන්කමක් තියෙනවා නම් අපි විශ්වාස කරනවා මෙන්න මේ දිනෙන් දින සිදුවන අලිමිනිස් සංහාරය වළක්වන්න කටයුතු කරන්න පුළුවන් කියන එකයි අපේ විශ්වාසය. ඒ නිසා අපි තමුන්නාන්සලට කියන්න ඕන මේ தත්ත්වය සැලකිල්ලට ගන්නව නම් තමුන්නාන්සලා ගැටලුවක් වෙනවොත් පාඩම් ඉගෙන ගන්න ජීවිතේට. 2017 වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් මේ වැසිර්ෂ වෙන් කරලා තියෙන කීයද? 2016ට අදාළව පුනරාවර්තන වියදම් ඇමතිතුමෝ කෝටි 27කින් කපලා තියෙනවා. 2016ට අදාළව ප්‍රාග්ධන වියදම් කෝටි 731කින් කපලා දාලා තියෙනවා. මෙන්න මේ කපාහැරීම් ජාතන්තර මූල්‍ය අරමුදලේ උමනාවට සත්‍ය වශයෙන්ම ඒ උමනන් ඉෂ්ට කිරීමෙන්ද කියලා මම ඔබතුමා උත්තර දෙන්න බඳවාගේ මිල කරුණා කරලා. ඒ නිසා දෙපා සතුන්ගෙන් උමනක් නොවේයි වනයේ ජීවත් වෙන සතුන්ගෙනුත් තමුන්නාන්සලා මුදල් අඩු කරලා උන්ගේ පැවැත්ම ආරක්ෂා කරන්න තියෙන ඒ ප්‍රතිපාදන අඩු කරලා මහා දවැන්ත අපරාධකට තමුන්නාන්සලා මුළුපුරලා තියෙනවා. ඒ නිසා කවදාවත් පාඩම් ඉගෙන ගන්නේ නැහැ තමුන්නාන්සලා දෙගොල්ලම වැල යන පැත්තට මැස්ස ගාලා ඔහේ යන්නන් වාලේ එදා වෙල ටුවස් වගේ කරන නිසා කතා කරන්න කතා ඉන්න ඉන්න කතා කරන්න එපා කතා කරන්න එපා දන්න දේවල් තමයි කතා කරන්නේ ඔබ තුමිලේ පැටිගිරිය ආයසෝතින් ඔතන හින්නම් වෙන්නේ නැහැ ඉඩම් ඉඩම් රුපියල් 350ට දිවටි මගෙන් අහගන්න එපා ඒ නිසා සේවක පුරප්පාඩු මෙන්න මේ මහා සංඝා නැවැත්වීමට අදාළ මිනිස් බලය තියෙන්න ඕන මිනිස් බලය තියෙන්න ඕන මම තමුන්නාසිකෙන් ඉල්ලීමක් කරනවා ජේෂ්ඨ මට්ටම තුතියක මට්ටම දිතියක මට්ටම ප්‍රාථමික මට්ටම වෙනත් අනියම් තාකාලික කොන්ත්‍රාත් මේ ජේෂ්ඨ මට්ටම 61ක් ඉන්න ඕන 21ක් අඩුයි 21ක් ඉන්නේ 61කින් තුතිය මට්ටම 32ක් ඉන්න ඕන 32ක් ඉන්න ඕන 26ක් අඩුයි දිතියක මට්ටම 1419ක් ඉන්න ඕන 1011ක් අඩුයි ප්‍රාථමික මට්ටම සහ වෙනත් 830ක් ඉන්න ඕන 784ක් අඩුයි මෙන්න මේ වගේ අවස්ථාවෙන් ගත්තන් පස්සේදී 500කට වැඩිය තියෙනවා කියන එක මම මේ මොහොතේ ආදානමු කරනවා ඉතින් මෙහෙම පුරප්පාඩු තියාගෙන කොහොමද මේ සංහාර නවත්තන්නේ ඒවට අවශ්‍ය මිනිස් බලය අවශ්‍යයි ඉනි බලය අවශ්‍යයි ඒ වගේම කියන්න ඕන නියාමක අඩවි සහකාර අඩවි ආරක්ෂිත යන ශ්‍රේණිවල පුරප්පාඩු අමෙතුමා 2000ක් තියෙනවා ඒ වගේම බීට්ටුවා අඩේවන කාර්යාල බොහොමයක් වැහිලා තියෙන්නේ කාර්ය මණ්ඩල නැතුව ජාතික වන උයන්වල අවශ්‍ය කාර්ය මණ්ඩලයේ හතරෙන් එකක් නැහැ සහකාර අධ්‍යක්ෂ තන්තුරු පුරප්පාඩු 22ක් තියෙනවා උරුවන් නැතුව ඒ වගේම අරගෙනුපය ස්ථිර කරන්නේ නැහැ ඒ නිසා හැමතිතුමා සභාපතිතුමා මේ රාජකාරී කරන්න පුළුවන්කමක් නැහැ මේ පිරිස ගන්න නැතුව යොදගන්න නැතුව අපි මේක ගිනුම් කාරක සභාව තුල හැමතිතුමනි සංවාදයට ලක් කරලා ඒ ආබුලදාන්ට කිව්වා වහාම ත්‍යාත්මන පරිදි මේ ජාතික විශ්වනය වළක්වන්න ජාතික අවස්ථාවේ සලකලා මේ පිරිස් භාණ්ඩාගාරයේ මුදල් ඉල්ලගෙන අමාත්‍යතුමාට කියලා වහාම ත්‍යාත්මන පරිදි අරගෙන ක්‍රියාත්මක කරන්න කියලා ඒ නිසා රාජකාරී කරන්න බරපතල විදිහේ බාධාවන් පැනගිලා තියෙනවා හැමතිතුමනි සභාපතිතුමනි උදාහරණයක් කියන්නම් බූන්දල ඒ බූන්දල වනෝද්‍යානයේ තියෙන්නේ වාහන එකයි මේ වාහනෙන් තමයි
කිලෝමීටර්
මේ වාහනෙන් තමයි අලි එළවීම කරන්නේ ඒ වගේම අනතුරටපත් වන සතුන් ගෙනේම කරන්නේත් මේකෙන් ඒ වගේම සංචාරකයන්ට මඟ පෙන්වන්නේත් මේකෙන් ඒ වගේ අනේ සමා වෙන්න ඕන මේ වෙන්නත් එකෙන් ඒ නිසා මුදල් ආදායම් ගිහිල්ලා දෙන උසාවියට ඒත් එකෙන් ඒ වගේ සංචාරකයෝ ඇවිල්ලා ගෙනියන වාහන වේගයෙන් යනෝද ඒ තුලින් සත්තුන්ගේ සංචරණයට හානි වෙනෝද කියන එක බලන්නත් ඕන මේකෙන් මේ වගේ මහා දෙවන්ත රාජකාරී විශාල ප්‍රමාණයක් තියෙනවා ඒ අයට ඒව කරගන්න කිසිම ආකාරයක හැකියාවක් නැහැ මෙන්න මේ වාහන ගැටලුව මතුවෙච්ච නිසා ඒ නිසා එයාට අවශ්‍ය වාහන ජාතික කටයුත්තක්ෂය සලකලා මේ මහා සංහාරය නැති කරන්න අඩු කරන්න ඔබතුමාගේ පැත්තෙන් වහාම ක්‍රියාත්මක ක්‍රියාමාර්ග ගන්න කියලා මම ඉල්ලීමක් කරනවා ඒ වගේම 1964 අංක දෙසර දන්න මනසත්තු උත්සාහ ආරක්ෂ පන්තෙන් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ ඒ නිසා මේක 1970 අංක එකදරන 93 අංක හදිසතර සංශෝධන ලක් කරලා තියෙනවා ඒ උනාට ගරු හැමතුමින් තමුන්නාන්සලා මේක කරලා තියෙන සත්භාවය වෙන්න පුළුවන් නමුත් ඒ කියන්නේ නිලධාරීන් අතර තියෙන පොඩි කුකුසක් මොකද්ද මෙන්න මේ ආඥාපන්ත ශක්තිමත් කරන බවට සංශෝධන කරත් මේ තුලින් පුජ්ජලි කංශයට ඇතුළට රිංගීමට අවශ්‍ය ඉඩකඩ සලසලා තියෙනා කියලා උදාහරණයක් වශයෙන් ගත්තාන් පස්සේ නිලධාරීන් අදහසක් තියෙනවා වනබිම් වල සංචාර නිකේතන සහ හෝටල් ඉදිකිරීමේ සැලැස්මක් මේ තුල තියෙනවා කියලා පැහැදිලි වෙනවා දැන්ටමත් යාල වන උද්‍යානය තුල ඇතුළු තවත් වන උද්‍යානවල මේ විදිහේ අනවසර ගොඩනැගීම් තමුන්නාන්සලගේ සහයෝගය ඇතුව දේශපාලඥයින්ගේ මැදිහත් වීමෙන් කරලා තියෙනවා පවත්වාගෙන යනවා ඒ සම්බන්ධයෙන් තමුන්නාන්සේ විශේෂයෙන්ම මැදිහත් වෙන්නේ කියලා මම ඉල්ලීමක් කරනවා ඒක නිසා මෙන්න මේකෙන් මෙන්න මේකෙන් සිදුවන්නේ සතුන්ගේ හැසිරීම රටාව විනවැටීමත් සහ ඔවුන්ගේ නිදහස විනාස වීමත්. ඔබතුමා දන්නවා මිනිස්සු වශයෙන් අපි නිදහසට සාමකාමී බවට ධර්ම අමතුමනි අගය කරනවා. ඒ නිසා මෙන්න මේ මිනිස්සුන්ගේ බලපෑම් වලට යටත් වෙලා ජීවත් වෙන්න මේ සත්තු කැමති නැහැ. ඒ සත්තුන්ට වාහන හඬ හරිම අමහිරි. ඒ නිසා ඒ සත්තුන්ට නිදහසේ තමන්ගේ පැවැත්ම ආරක්ෂා කරගන්න අවශ්‍ය පදනම සකස් නොවෙන්නේ මෙන්න මේ විවිධාකාර අත්නොමතික වැඩ දේශපාලනචින් සහ ඔවුන්ගේ හිතවතුන් මැදිහත් වෙලා අත්නොමතික කිරීම නිසා කියන එක මම ඔබතුමාගේ අවධානයට යොමු කරනවා. මම උදාහරණයක් කියන්නම්. කලාවැවේ දීවර ගම්මානයේ අසල එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රීවරයෙක් ඉන්න රෝහණ කියලා අහගන්න මේක රෝහණ කියලා මෙන්න මේ රෝහණ කියන පුජ්‍යලයා අබේ භූමියෙන් අක්කරයක් අල්ලගෙන හොටලයක් ඉදිකරනවා. මෙන්න මේ සීමාව මේ සීමාව කහල්ල පල්ලෙකැලේ අබේ භූමියේ සිට ගම්මානයට අලියතුන් එන එක වළක්වන්න විදුලි වැටක් ඉදිකිරීමට ජොයිතුලා තියෙනවා. නමුත් ඇමතුමනි මෙන්න මේක වැළකීලා තියෙනවා. මෙන්න මේ දේශපාලඥයා මේ හොටලේ ගහපු නිසා ਉਹ බලපෑම් කරනවා. මෙන්න මේ භූමිය අහගෙන ඉන්න මෙන්න මේ භූමිය වට කරලා මේ භූමිය ඇතෑරලා මේ වැට ගහන්නේ කියලා ඔහු බලපෑම් කරනවා. ඒ නිසා අද ඒ අයට බරපතල ගැටලුවක් මතලා තියෙනවා. කිලෝමීටර් 12ක් දිග මේ විදුලි වැට මෙන්න මේ කාරණේ නිසා නැවතිලා තියෙනවා. මම ඔබතුමාට කියනවා විශේෂයෙන් මේ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න කියලා. මට කියන්න තියෙන්නේ වැටත් නියරත් ගොයන් කානන් කාට කියන්නද කියන ඉවරලා මේ කතාව නෑ මේ කාලෙත් එහෙම තමයි ඒ නිසා මම කියන්න ඕන ඔබතුමාට 2015 3/17 පිටුව 24 පාර්ලිමේන්තු ලේකන හැන්සාට් මුළු රටේම වනාලි තර්ජනය ඇති පාසල ලේකම් කොට්ටාස ප්‍රමාණය 112යි. මේ සම්බන්ධයෙන් ඔබතුමාලා යම් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. අපි ඒව අගය කරනවා. මොකද හොඳයි කියලා කියන්න ඕන. අපි මේ හැමදේම මේ නිෂේධනය කරන මිනිස්සු නෙවෙයි. ඒ නිසා අපි හොඳයි කියන්නේ කොන්දේසි විරිතව නඩගයි කියන්නේ කොන්දේසි විරිතව. ඒ නිසා ඔබතුමාලා රක්ෂිත ප්‍රදේශ වටා විදුලි වැට ඉදිකිරීම ගම්මාන හා වගාවන් ආවරණ පරිදි විදුලි වැට ඉදිකිරීම අලි පළවා හැරීම් ප්‍රචණ්ඩකාරී වනාලි ඇල්ලීම් ඒ වගේම සුසු ස්ථානවල අගල් කැපීම් ග්‍රාම ජනතා දැනුවත් කිරීම් ජනතා වෙත අලිවැඩි ලබා දීම් වීදම් අඩු පළ මේ වගේ දේවල් තමුන්නාසල කරලා තියෙනවා. මම ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම ඊට අමතරව අලි පාලන ඒකක පිහිටවීම රක්ෂිත ප්‍රදේශ ප්‍රකාශයට පත් කිරීම වනාලි සංචරණ මාර්ග හරහා වන පිසුම් ඇති කිරීම ඒ වගේම සංඥා කරපටි බලඳවා වනාලින්ගේ සංචාර රටාව අධ්‍යයනය කිරීම ජීත දේපල ශාරීරික ආහාර සඳහා වන්දි ලබා දීම ඒ වගේම අලි නඳුන් මධ්‍යස්ථාන ඉදිකිරීම අලි ගැවසෙන අබේ භූමි වල සිටින කිරිගවයින් ඉවත් කරනව නම් මේක විශේෂ කාරණයක් ඉවත් කරනව නම් මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ඒ කියන්නේ අලි ගැවසෙන අබේ භූමි තියෙනෝනේ ඔබතුමා දන්නෝ මේක අපි කියමුකෝ මාදුරුව කියලා. දැන් ඒවයි ඉන්න ඒ කියන්නේ කිරිගව හිමියෝ ඉල්ලීමක් කරනවා මේ ගව ඉවත් කරාට කිසි ගැටලුවක් නැහැ. ඒගොල්ලෝ කියන හැම. ඒ නිසා ඒගොල්ලන්ට ගොදුරු බිම් දීලා මේ අලින්ගේ වාසස්ථාන ආරක්ෂා කරන්න ඔබතුමා අනිවාර්යයෙන්ම ක්‍රියාමාර්ගයක් ගන්න එකයි ඉල්ලීමක් කරනවා. අනිමැතුමනේ පොපොට ඒ නිසා මම තව ක්‍රමයක් යෝජනා කරනවා. මම තව ක්‍රමයක් යෝජනා කරනවා. ගරු ඇමතුමා දැන් මේ අප්‍රිකාවේ ටැන්සානියාවේ උගන්ඩාවේ මේ වගේ ප්‍රදේශවල ඉන්න මහා දවැන්ත අලි ඉන්න ඔබතුමා දන්නවා. ඒගොල්ලා මෙන්න මේ අලින්ගෙන් සිදුවන මිනිස් ඝාතන වළක්වන්න සාභායික උපක්‍රමයක් බෙදලා තියෙනවා. ඒ මම ඔබතුමාට කිව්වා මේක. ඒක තමයි මේ අලි මංකඩවල් වල අලි හැසිරෙන ප්‍රදේශවල මීමැසි පෙට්ටි ස්ථාපිත කිරීම. මොකද මේ අලියා මීමැස්සට හරිම බයයි. ඒ නිසා ඒගොල්ලන්ගේ අර ක්‍රියාවලිය මේ බලපෑම ඒගොල්ලන්ගෙන් නැති වෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් මේකට විදමක් යන්නේ නැහැ. මේක මිනිස්සුන්ට ආර්ථික ක්‍රියාමාර්ගයක් එනිසා මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ අවධානය යොමු කරලා කටයුතු කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම වනාහලි ප්‍රවාහයෙන් මේ වෙනකොට විශාල ප්‍රමාණයක නිවාස විනාශලා තියෙනවා. මඩ කලපු නිසා පමණක් නිවාස 310ක් මේ අයට වන්දිල්ල පමණයි මේ දාලා තියෙන්නේ. ජීවිත හානි 23ක් ලක්ෂ 23ක් ගෙවලා තියෙනවා. ඒ වගේම ශාරීරික හානි 4ක් ඒ වගේම වගා හානියකට කිසිදු වන්දියක් ගෙවන්නේ නැහැ. ශාරීරික හානි වල රුපියල් 75000ක් ගෙවන බුදුමාලා 75000ක් ගෙවනවා. රුපියල් 30,85,000ක් ගෙවලා තියෙනවා. හරි. දේපල හානි වල රුපියල් ලක්ෂයක් ගෙවනවා. දේපල හානි ලක්ෂයක් ගෙවනවා. ඔව්. ජීවිත හානි රුපියල් ලක්ෂ 2ක් ගෙවනවා. ඉතින් මම කියන්නේ ගරු මැතිතුමනි මේව ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අදල සාපේක්ෂව අත්යන් පස්සේදී ඔබතුමා දන්නවා මිනිස්සුන්ගේ ජීවිත සත්තුන්ගේ ජීවිත මුදලට තක්සේරු කරන්නේ මිනිස්කම නැති නරුමයෝ. එනිසා අපි ඉල්ලීමක් කරනවා අන්න ඒ වගේ නරුමයට ගන්න නැතුව මේ මිනිස්සුන්ගේ ජීවිත සත්තුන්ගේ ජීවිත පිළිබඳව බරපතල විදියටම හිතලා කල්පනා කරලා මීට වඩා වැඩි මුදලක් සහ මීට වැඩි මුදලක් ඒ පවුල් ආරක්ෂා කරගන්න පවුල් පවත්වාගෙන යන්න ඒ වගේ මේ මැරිච්ච මිනිහ වෙනුවෙන් වෙන් කරන්න කියලා මම විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා. ඔබතුමා ඒ ක්‍රියාමාර්ගය ගන්න ඇතයි කියලා විශ්වාස කරනවා. නමුත් ගැටලුවක් වෙලා තියෙන්නේ මේ වතාවෙත් පුනරාවර්තන විදම් සහ ප්‍රාග්ධන විදම් කෝටි ගාණක් කපලා තියෙනවා නම් ඔබතුමා බලාපොරොත්තු වෙන දේ අපි ඉල්ලන දේ ඉෂ්ට වෙන්නේ කවදාද? යහපාලන ආණ්ඩුවේ ස්වභාවය මේකද කියලා මම තමුන්නාසගෙන් ප්‍රශ්න කරනවා අහනවා. ඒ වගේ මම තමුන්නාසට මේ මොහොතේ දැනුවත් කිරීමක් කරන්න ඕන. ඔබතුමා දන්නව මේක දන්නව. අවසාන වශයෙන් කුරුණෑගල පොල්පිටිගම හක්වටුනා වැව අලිගඩෝව ඉදිකිරීම සම්බන්ධයෙන් ඔබතුමා දන්නව. මෙන්න මේකට විරුද්ධව මෙන්න මේක උතුමාට ඔබතුමා දන්නව මේක. මේක තාක්ෂණික කමිටුවකින් හදාපු යෝජනාවක් නෙවෙයි. එක ප්‍රාදේශ සංවර්ධන කමිටුව තුල මේක සාකච්ඡාට ගත්තේ නැහැ. දිස්ත්‍රික් සංවර්ධන කමිටුව තුල සාකච්ඡාට ගත්තේ නැහැ. මේ ප්‍රදේශයේ ඉන්න දේශපාලඥයෝ පක්ෂ ભેදකින් ජාතිගත ભેදකින් තොරව මේ යෝජනාවට විරුද්ධව මන්ත්‍රු 18 දෙනෙක් එක්සත් ජාතික පක්ෂයේ පවාගරු ඇමතුමා අස්සම් කරලා මෙන්න මේ ලියුම අගමැති ජනාධිපති අගමැති අමති තුමාලගේ අතටම දීලා තියෙනවා. ඒ වගේම නාමල් කරුණරත්න අපේ පළාත් සභා මන්ත්‍රීවරයා ජනාධිපතිතුමා පුජ්‍යලෙකව හමු වෙලා මේ සම්බන්ධයෙන් කතා බහ කරලා තියෙනවා. එතුම කියලා තියෙනවා මේ සම්බන්ධයෙන් ඉතාමත්ම ඉක්මනට සාධාන උක්සාගත ක්‍රියාමාර්ගයක් ගන්නවයි කියලා. මාවතුමාට කියන්න ඕන මේ වෙනකොට ප්‍රදේශයේ මරණදාර සමිති 64ක් මේ යෝජනා ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඊට අමතරව ස්වේච්ඡා සංවිධානශාල ප්‍රමාණයක් මේක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ වගේම පරිසරවේදී සංජීව චාමිකර ශේත අධ්‍යයනයතුලින් මේ යෝජනාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මේ දේශනේ උදාසනේ හිටියේ ගරු කුසිකර්ම අමාත්‍යතුමා. එනිසා ඒ අමාත්‍යතුමාත් පවා මේක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. පස්සේ තියෙන්නේ මේ මොහොත වන විට අද ඔබතුමාගේ හිතුවක්කාරී ක්‍රියාමාතුලින් අද මෙතන මේ වැඩේ කටයුතු කරගෙන යනවා. මේ වෙනකොට 5000 දෙනා මේ හක්වටුනා බැවලඟට ඇවිල්ලා මේ අත්නොමතික ක්‍රියාමාර්ගය පරාජය කරලා මහජන මතය ඊට හේමින් අසුවාතපන්න මේ මොහොතේ කටයුතු කරගෙන යනවා. ඒවා ඉල්ලීමක් කරනවා මහජන මතය ඉදිරියේ තමුන්නාන්දල ගන්න ක්‍රියාමාර්ගය කුණු භක්තියට යනවායි කියන එක ප්‍රකාශ කරමින් මම නියමනවා.
ගරු මරික්කා මැතිතුමාට තා කෙටි කාලයක් තියෙන වැඩි.
ඔව් මට මැතිතුමා විනාඩි 2ක් දෙනවා කිව්වා. දැන් මේ 11:22යි.
මේ විනාඩි 3ක් දෙන්න
පුළුවන්. ඔව් ඒ මැතිතුමාගේ විනාඩි 2ක් තියෙන්නේ විනාඩි 5යි. මැතිතුමා විනාඩි 2ක් දෙනවා කිව්වා. 2යි. ඔව් හරි නේද? අතර 5 minutes. විශේෂයෙන්ම ඉස්සෙල්ලාම ගහකොලට සතාට සිව්පාවට ආදරය කරන ඇමතිවරයෙක් මේ අමාත්‍යාංශයට පත්වීම සම්බන්ධව අපි අපේ සතුට ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම වර්තමාන රජය සංචාරක කර්මාන්තය හරහා විශාල ආදායමක් උපයන වැඩපිළිවෙලක් නිර්මාණය කරලා තියෙන මේ වෙලාවේ අපි බලන්න ඕන විශේෂයෙන්ම සංචාර කර්මාන්තයෙන් මේ අවුරුද්දේ ඩොලර් බිලියන 3.2ක ආදායම් ඉලක්කයකට යද්දී අපේ වනජීවී ඇමතිතුමා විශාල වැඩපිළිවෙලක් හදන්න යෝජනා කරලා තියෙනවා. වයිල්ඩ් ලයිෆ් ටුවරිසම් කියන එක දියුණු කරන්න කොහොමද කියලා. ගහකොළට සතාට සිව්පාවට කරදරයක් නොවන විදියට විශේෂයෙන්ම දේශීය සහ විදේශීය සංචාරකයන් වැඩි කරගෙන ආදායම් වැඩි කරගෙන මේ වැඩසටහනක් එතුමා සකස් කිරීම සම්බන්ධව අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අපි දැක්ක පහුගිය අවුරුදු 5ක ආදායම් අරගෙන බැලුවාම මේ වනජීවී තුල උද්භිද උද්‍යානවලට සත්වෝද්‍යානවලට සහ පාක්වලට විදේශීය සංචාරකයන්ගේ පැමිණීමේ ඉතාම අඩුපාඩුවක් තියෙනවා. ඒ කියන්නේ ඒක වැඩි වෙන ප්‍රවණතාවය ඉතාම මන්දගාමී තත්වයක තියෙනවා. විශේෂයෙන්ම අපි දැක්කා දැන් මේ හරහා වයිල්ඩ් ලයිෆ් ටුවරිසම් හරහා අපේ රටට විශාල ආදායමක් ගෙන එන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් 2014 ඉඳලා 2016 දක්වා බැලුවහම උද්භිද උද්‍යානවල ආදායම ඉතා ශීඝ්‍රයෙන් වැඩි වෙලා තියෙනවා. නමුත් සත්වෝද්‍යානවල ආදායම වැඩි වෙච්ච ආකාරය ගැන සතුරු වෙන්න අපට පුළුවන් කමක් නැහැ කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඒ එක්කම පාක් වලින් ඇවිල්ලා තියෙන ආදායම දිහා බැලුවහම මම හිතන්නේ අපිට මේක මීට වඩා දියුණු කරන්න පුළුවන්. අපි දන්නවා විදේශ රටකට ගියහම ඒ විදේශ රට යනකොට ඒ රට සම්බන්ධව ඒ ගුවන් යානය තුල අපි දැනුවත් වෙනවා. ඒ ගිහිල්ලා ගුවන් යානයේ ඉඳලා ගුවන් තොටුපළේ ඉඳලා හෝටලයට යනකොටත් අපිට ඒ රටේ නරඹන්න තියෙන දේවල් සම්බන්ධව අපි දැනුවත් වෙනවා. ඊට පස්සේ හෝටලයට ගියහම චෙක්ඉන් වෙන්න කලින් අපි එතන බ්‍රෝෂර් තියෙනවා, ඒ හෝටලෙන් දැනුවත් කරනවා මේ ස්ථානට යන්න පුළුවන් කියලා. නමුත් අද අපේ රට තුල එවැනි වැඩපිළිවෙලක් නැතිවීම මං හිතන්නේ විශාල අභාග්‍යයක්. අද කොළඹ නගරයේ තියෙන කිසිදු හෝටලයක කොළඹ නගරය සහ ලංකාවේ ඇතුළත නරඹන්න තියෙන ස්ථාන සම්බන්ධව, ඒවායේ තියෙන පහසුකම් සම්බන්ධව, ඒවායින් ලබාගත හැකි දැනුම සම්බන්ධව දැනුවත් වීමේ වැඩපිළිවෙලක් නැහැ. ශ්‍රී ලංකන් ගුවන් සේවයේදී ගුවන් සේවය ඇතුලේ විදේශ රටවල ඉඳලා එන සංචාරකයින්ට ශ්‍රී ලංකාව තුළ තියෙන දේවල් සම්බන්ධව ලොකු අවබෝධයක් ලබා දෙන්නේ නැහැ කියන එකයි මගේ විශ්වාසය. ඒ නිසා මම හිතන්නේ අලුත් තාක්ෂණික විප්ලවයත් එක්ක දැන් ඔන්ලයින් ක්‍රමයට මේ උද්භිද උද්‍යාන වනෝද්‍යානවල ටිකට් බුක් කරන්න පුළුවන් වැඩපිළිවෙලක් ගෙන ආ යුතුයි. ඊළඟට මේ හෝටල් වල රිසෙප්ෂන් එකේ ඉඳලා ඒ චෙක්ඉන් වෙන ස්ථානය තුල දක්වා බ්‍රෝෂර් තියලා මේ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් මම හිතන්නේ මේක වනජීවී අමාත්‍යාංශයෙන් විතරක් කරන්න අමාරුයි. ටුවරිස්ම් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය තියෙනවා. අපි දන්නවා ඩොලර් බිලියන් ගණන් වලින් ඔවුන් ලංකාවේ සංචාර කර්මාන්තය සඳහා ප්‍රචාරක සහ ප්‍රවර්ධන කටයුතු ජර්මනිය, එංගලන්තය ඇතුළු බොහෝ රටවල් වල සිදු කරනවා. අපි විශේෂ ඉල්ලීමක් කරනවා සංචාර කටයුතු ඇමතිතුමාගෙන්. මේ මම දැක්කා මේ පොඩි උදාහරණයක් කිව්වොත් මේ ළඟදී මේ සිනමන් ග්‍රෑන්ඩ් හොටෙල් එක ගාව සුද්දෙක් ඉන්නවා ඉනට අත තියාගෙන අහස තියා බලාගෙන. ඇයි යන්නත නැක්නේ ගෝල් ෆේස් කියලා කඩල ගොට්ටක් කාලා ඉන්නද? ඉතින් ඒ නිසා මේ එන සංචාරකයින්ට ඔවුන්ට වියදම් කිරි ඔවුන්ගේ මුදල් වියදම් කරවීමේ වැඩපිළිවෙලක් ඇති කිරීම සඳහා මේ වයිල්ඩ් ලයිෆ් ටුවරිසම් කියන එක විශේෂයෙන් දියුණු කරන්න පුළුවන්. දැන් උදාහරණයට කොළඹ නගරයේ ඉන්න කොළඹ නගරේ සංචාරකයා දෙහිවල සත්තුවත් ගැන දන්නේ නැහැ. දෙහිවල සත්තුවත් ගැන මාර්ගය ගැන දන්නේ නැහැ. ඇරෝ බෝඩ් එකක් නැහැ. බ්‍රෝෂර් එකක් නැහැ. ඉතින් ඒ නිසාම තමයි දෙහිවල සත්වෝද්‍යානය මෙතන ඉඳලා අයින් කරන්න ඕන කියලත් මතයක් ගොඩනගන්න සමහර උදවිය කල්පනා කරති. මම නම් හිතන්නේ දැන් සත්ව හිංසාව ගැන කතා කරන අය මේ සත්වෝද්‍යානය අයින් කරන්න ඕනයි කියලා කියන අය බල්ලව ගෙදර බල්ලව මේ ගෙනියන්නේ පටියක් දාලා ලණුවෙන් ඇදගෙන. ඉතින් ඒ නිසා අපි ඒක වෙනම කතා කරමු. කෙසේ නමුත් පුළුල් වැඩපිළිවෙලක් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ එකතු වෙලා මේ වනජීවී උද්භිද උද්‍යාන සහ සත්වෝද්‍යාන වලට අලෙවිකරණ සහ ප්‍රචාරක ක්‍රමයක් හරහා වැඩපිළිවෙලක් හැදුවොත් මම හිතන්නේ මේ ආදායම දෙගුණයක් කර ගැනීම ඉතා අමාරු වෙන්නේ. ඔබතුමාගේ අමාත්‍යාංශයෙන් ඩොලර් බිලියන 3.2ක ආදායමකට යනවා. මම හිතන්නේ 2018 වෙද්දී සංචාර කර්මාන්තයේ සමස්ත ආදායම ඩොලර් බිලියන 5කට ගෙනියන නම් වයිල්ඩ් ලයිෆ් ටුවරිසම් වලින් තමයි විශාල පිම්මක් ගන්න පුළුවන්. ඒ එක පැත්තක්. අනෙක් පැත්තෙන් ඒ සංචාරකයන්ට වියදම් කරවන්න ක්‍රම හදනවා. දැන් වයිල්ඩ් ලයිෆ් ටුවරිසම් වලින් ආදායම් වැඩි කරගන්න නම් මේ පිළිබඳව ප්‍රචාරක කටයුතු කිරීම ඉතාම අත්‍යවශ්‍යයි. ඒ නිසා මම යෝජනා කරනවා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයත් තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශයත් එකතු වෙලා ඒකාබද්ධ වැඩපිළිවෙලක් නිර්මාණය කරන්න හොඳයි කියලා. මොකද හේතුව ඔබතුමාගේ ප්‍රවර්ධන කටයුතු සඳහා විශාල මුදලක් තියෙනවා. අවසානයේදී මේ අමාත්‍යාංශයේ වයිල්ඩ් ලයිෆ් ටුවරිසම් රට ආදායම ආවත් ඒක ලඝු වෙන්නේ සංචාරක අමාත්‍යාංශයට. ඒ නිසා ඔබතුමන්ලා දෙපළ ඇති සම වයසේ එකම ජේෂ්ඨයන් හැටියට මේ කටයුතු ටික මනාලස සම්බන්ධීකරණය කරන්න පෞද්ගලික අංශයේ අධ්‍යක්ෂින් පාවිච්චි කරලා ලෝකයේ දිනු තාක්ෂණික ප්‍රවර්ධන සහ ප්‍රචාරක උපක්‍රම පාවිච්චි කරොත් මේක කරන එක මම හිතන්නේ එහෙම අභියෝගයක් නෙමෙයි. ඉතින් ඒ නිසා ඒ එක්කම මේ සංචාරක අවශ්‍ය පහසුකම් වැඩි කරන්න ඒ ස්ථානයට ආවහම සුවනිය ෂොප් දාන්න ඒ ස්ථාන පිළිබඳව දැනුවත් වීමේ වැඩපිළිවෙලක් CD තටියක් උන්ට ලබා දීමේ හැකියාවත් හොයා බලන්න කියලා මම ඉල්ලා සිටිනවා. මොකද හේතුව ඒ එන සංචාරකයේ රටට ගියහම
ශ්‍රී ලංකාවක් වැඩිපුර අරන්
තියෙනවා. හරි විනාඩියක් අවසන් කරනවා. ඉතින් ඒ නිසා අපේ අරමුණ විත්තේ වැඩිපුර සංචාරක ආකර්ෂණය කරන ගමන් ඒ සංචාරකයා ඒ රටට ගියහම ලංකාව පිළිබඳව ලංකාවේ දේවල් පිළිබඳව ඔවුන් තුලින් નિરાයාසයෙන් ප්‍රචාරක කටයුතු කරන වැඩපිළිවෙලකුත් නිර්මාණය කරන්න ඔබ දෙපළටම හැකි වේවායි ප්‍රාර්ථනා කරමින් මගේ කතාව අවසන් කරනවා.
හවුද නේද? උදේ පద్මශාන්ත ගුණසේකර මහත්මයා
අවස්ථාවේ
දයි
තිරසාර සංවර්ධන වනජීවි අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාද කරන මේ මොහොතේ නියෝජ කතානායකතුමනි, මීට කලින් මම කතා කරන වෙලාවේ ලංකා මේ පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ට ඇති වෙලා තියෙන ගැටලුවක් මේ විවාද කාලය විනාඩි 5න් 4න් කතා කරන්න වීම ගැන. ඒ හැම වෙලාවකදීම පැයට කිලෝමීටර් 170 කතර වේගෙන් මට කතා කරන්න වුණා. මීට කලින් කතා කරපු හැම එකකදීම
ඒ එහෙම තියෙද්දි තෝතුමා වාසනාවන්ත විනාඩි 15කට
අද ඒ කතා කරන ලැබීම ගැන තමුනාසිරි ශ්‍රුතිවන්ත වෙමින් මේ කාරණාව කතා කරන්න මට අවස්ථාව අවශ්‍යයි. විශේෂයෙන්ම ඉල්ලනවා නියෝජ කතානායකතුමනි, අපේ ජ්‍යෙෂ්ඨ ඇමතිතුමා, වනජීවි ඇමතිතුමා, ජයගාමි ජයවික්‍රම ඇමතිතුමා, මේ විවාදයේ සාවධානව අසා සිට නැගෙන ප්‍රශ්නවලට එතුමාගේ පිළිතුරු කතාවෙදී දෙන්න උත්සාහ ගනී කියලා. මොකද මම දැක්කා මීට කලින් කතා කරපු හැම කෙනෙක්ම කතා කරන වෙලාවේ එතුමා ප්‍රතිඋත්තර මේ විවාදයේ අවස්ථාවෙදීම ගන්න හදන අවස්ථාවක්. ඒක මම හිතන්නේ මා වගේ ආධුනික මන්ත්‍රීවරයෙක් කතා කරන වෙලාවක ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක්ගේ මා ඉල්ලන ඉතාම ගරු කටයුතු විදියට ඔබතුමා අපේ විවාදය අහලා අපේ කරුණු දැනගෙන ඔබතුමාගේ පිළිතුරු අවස්ථාවේදී ඒක කතා කරන්නයි කියලා මා ඉල්ලනවා. එකක් ගරු නියෝජ කතානායකතුමනි, මේ තිරසාර සංවර්ධන වනජීවි අමාත්‍යාංශය මේ අමාත්‍යාංශය නිර්මාණය කිරීමම ජනවාරි 8 වෙනිදා නිර්මාණය වුණු මේ ආණ්ඩුවේ රටට කියපු මහා කාරණා සුරංගනා කතා අනුව කලින් තිබුණු ආණ්ඩුවට නගපු විවේචනත් අනුව කලින් තිබුණු ආණ්ඩුවට දූෂිතයි නාස්තිකාරයි විද්‍යාත්මක නැ අමාත්‍යාංශ බෙදීම එක් අමාත්‍යවරයෙක්ට වැඩි බලතල නිර්මාණය වෙනවා කියලා කියලා එහෙම කතා නිර්මාණය කරලා ගොඩනගපු ආණ්ඩුවම මේ අමාත්‍යාංශ වෙන් කරලා තියෙන විදිහ අවිද්‍යාත්මකයි කියලා මට පළමුවෙන්ම කියන්න තියෙනවා. කොහොමද අවිද්‍යාත්මක වෙන්නේ? ගරු නියෝජ කතානායකතුමනි, පරිසරයක් නැති වනජීවි අමාත්‍යාංශයක් තියෙනවා. පරිසර කියන එක වෙනම අමාත්‍යාංශයක්, වනජීවි කියන්නේ තව අමාත්‍යාංශයක්. එතකොට ගහකොළ කියන එක තව තැනක තියෙනවා, වනය තව තැනක තියෙනවා, වනජීවි තව තැනක තියෙනවා. ඒ කියන්නේ ගහකොළ නැති වනජීවි අමාත්‍යාංශයක් ඔබතුමාට ලැබිලා තියෙන්නේ. පරිසරයක් නැති වනජීවි අමාත්‍යාංශයක් තමුන්ට ලැබිලා තියෙනවා. මේ අපි දන්නවා නියෝජ කතානායකතුමනි, අපේ මුතුන් මිත්තන් ඓතිහාසිකව අපේ ලාංකීය ඉතිහාසයේ වසර 2500ක ප්‍රෞඪ ඉතිහාසය ඇතුලේ මේ පරිසරයත් වනයත් වනජීවියත් මිනිසාත් අතරවන සම්බන්ධය කොහොමද කියන එක මට හම්බුණා. අද මේ එනකොට මේ පරිසරය එක්ක බැඳුණු කවියක් අපේ නියෝජ කතානායකතුමනි. මට මේ කවිය පදපේලි ටික විතරක් කියන්න අවසර. මිදුලේ ගහේ පීදුණු රන් තැඹිලිවලු, අම්මා අරක් ගත් කුස්සියේ අඟුරු දළු, අලියා වැටුණු වැව අසබඩ අඟුණ දළු, මේවා නොදෙක මම හෙමිහිට මැරෙනවලු. ඉතිහාසයේ අපේ කවියෙක් කියපු විදිහ. රත්නශ්‍රී විජේසිංහයන් මේක බොහොම මේ කවිය හැම තැනකදීම ලංකාවේ පාසල්වල සාහිත්‍ය දේශනවල මේ කවිය ගන්නවා. මගේ වනා මේන් කියවෙන්නේ මොකක්ද? අපේ ඉතිහාසය, අපේ ගැමියා පරිසරයත් එක්ක වනයත් එක්ක ඒ වන අලියත් එක්ක ජීවිතයත් එක්ක වැවත් දාගැබත් ගමත් පන්සලත් එක්ක බැඳුණු ඒ ඓතිහාසික සුන්දර මතකයයි මේ කවි වලින් කියවෙන්නේ. අපේ නියෝජ කතානායකතුමනි, මේ තිරසර සංවර්ධන වනජීවි අමාත්‍යාංශයේ මම හොයලා බැලුවා ඔබතුමාට තියෙන දෙපා ආයතන කීපයයි. ඒක තමයි ප්‍රශ්නේ. දැන් ඔබතුමාගේ අමාත්‍යාංශයට අයිති වෙන්නේ මහා ලොකු කතාවක් කියලා විර තිරසර සංවර්ධනය පිළිබඳ ජාතික මට්ටමේ වැඩපිළිවෙළ නිර්මාණය කරන්න පුළුවන් අමාත්‍යාංශයක් හදලා ඒ අමාත්‍යාංශයට දීලා තියෙන ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවයි ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි වනජීවි භාරය කියන ආයතනයයි පමණයි තියෙන්නේ. එතකොට තිරසර සංවර්ධනේ නමක් විතරයිනේ. ඒ කියන්නේ අර මේක හරියට මෙහෙම කතාවක් අපේ නියෝජ කතානායකතුමා අපේ මොණරාගල පැත්තේ තනමල්ල පැත්තේ තියෙනවා කතාවක්. මේ අර සමහර හරක් මස් පටවගෙන කොළඹට එන දඩ මස් අරන් එනකොට ඒ කාලේ ඒ නීති විරෝධීව අරන් එනකොට එදත් මෙදත් කවදත් ඉතිහාසයේ මේවා තියෙනවා. බුදුසරණයි කියලා වාහනේ ඉස්සරහ ගහලා පස්සේ හරක් මස් ගේනවා. ඒ කියන්නේ ඒකට කියන්නේ හක්කේ බුදුරැස් බොක්කේ දඩ මස් කියලා. දැන් මේ මහ ලොකු කතාවක් කියලා අපේ නියෝජ කතානායකතුමනි ගරු එමෙතුමනි මේ මහා වැඩපිළිවෙලක් යෝජනා කරලා මේ අමාත්‍යාංශයට දීලා තියෙන්නේ ඒ කාරණා හා සමානම දෙයක් දීලා තියෙන්නේ. මේ ආයතන තුනයි දෙපාර්තමේන්තු තුනයි වනජීවි භාරය කෝතිර සංවර්ධන පිළිබඳ ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න අමාත්‍යාංශයේ වැඩපිළිවෙල ඔබතුමා පෙන්වන්න. අනේ නමට ඔබතුමාගේ අවස්ථාවේ ගන්න ඒ වැඩපිළිවෙලක් ඒකට කො මුදල් ප්‍රතිපාදනය නැහැ ජුනෝජ්ජ කතානායකතුමනි. දැන් අනිත් එක තමයි මේ කාරණාවත් ඉතා පැහැදිලිව මම ඔබට කියන්න ඕන. මම මේකෙදි කැමති මේ සමස්ත මාත්‍යාංශය ඇතුලේ මේ වන මිනිස් අලි ගැටුම පිළිබඳ කතාබහක් යම් කිසි ආකාරයකින් කරන්න. මට කනගාටුයි ඔබතුමාගෙන් මේ පහුගිය දවසක මම ඔබතුමා අමාත්‍යවරයා හැටියට මේ පාර්ලිමේන්තුවේ ලොබියේදී පුජ්‍යලිකව මුණ ගැහිලා මම ඔබතුමාගෙන් යම් ඉතාම ජේෂ්ඨ ඇමතිතුමෙක් හැටියට මම යම් කිසි කරුණක් ඔබතුමාගෙන් විමසව මතක ඇති. මා ඇහුවා කරු එමෙතුමනි මේ ලංකාව අනාදිමත් කාලයක සිට පෘතුගීසි ඉංග්‍රීසි ලන්දේසි කාලයේ සිට මේ රට ආක්‍රමණය කරපු ඉතිහාසයේ පුරාම මේ වනාලියා පිළිබඳ ප්‍රශ්නය ඉතිහාසයේ පුරාම අපේ මුතුන් මිත්තන්ගෙන් කියවෙනවා. වෛද්‍ය නන්දන අතපත්තු කියන මහතාගේ පොතේ අලි ඇතින්ගේ සැඟවුණු ලෝකය කියන පොතේ මේ අලිමිනිස් සංහාරය පිළිබඳ අලිමිනිස් ගැටුම පිළිබඳ මෙන්න මෙහෙම කියනවා. එකක් තමයි 1612 දී කන්ද උඩරට සිංහල රජුගේ එකඟත්වය මත වසරකට අලි ඇතුන් 37ක් පමණ අල්ලා අපනයනය කිරීමේ බලය මුහුදුබඩ ප්‍රදේශ අල්ලාගෙන සිටි පෘතුග්‍රීසින්ට අත් වෙනවා. මේ පෘතුග්‍රීසි පාලන සමය දක්වා මේ අලිමිනිස් අලියා සංහාරය අලියා අපනයනය කිරීම අලියා හොරකම් කිරීම අලියා වංචා සහගත අපේ රටෙන් පිටමං කිරීම ඇද්දල පිටමං කිරීම හා සුදු අධි රාජවාදීන් ඒ සියලු ආක්‍රමණික කාලකවානුදී අපේ රටේ මේ වනජීවියේ සිටින මහාගු සම්පන්න සෞන්දර්යාත්මක නිර්මාණශීලී මේ පිරිපුන් සතාට ඇති වෙලා තියෙන ඛේදවාචක තත්වයයි. ඉතිහාසයේ අපි හොයලා බැලුවොත් මේ ඉතිහාසයේ වෙච්ච වන සංහාරයේදී අලියතුන් සංහාරයේදී කන්ද උඩරට මහා කැලෑ විනාශ කිරීමේදී වැවිලි කර්මාන්තය අපේ රටට හඳුන්වා දීලා ඒ හරහා මුහුදුබඩ පළාත්වලට වියලි කලාපවලට සංක්‍රමණය වෙන්න වෙච්ච අලියතුන්ට වෙච්ච වෙලා තියෙන සන්තෑසි තමයි අපි අද අත්විඳින්නේ නියෝජ කතානායකතුමනි. ඒ වියලි කලාපවලට පැල්ලම් බහැපු අලියතුන් ඒ වන ඒ ජීවිත අපේ ජීවිතවලට කඩා වැතිලා සතාට ඉන්න තිබුණු මහා කැලය අපි සතාට අහිමි වුණා. මිනිසාට තිබුණු ගොවිබිම් ප්‍රදේශය මිනිසාට අහිමි වුණා. ඒ නිසා මේ දෙදෙනාම එක තැනකදී දැන් අද හම්බෙනවා නියෝජ කතානායකතුමනි. යාල කියන්නේ මහා අස්වද්දපු කුමරු. ඇතිමලේ කියන්නේ මහා බස් අස්වද්දපු කුමරු. මහරජ ගැමණුගේ ඉතිහාසෙට ගියත් ඇතිමලේ කියන්නේ මහා සද්ධාතිස්ස කුමාරයා දීඝවාපිය දක්වා මහා වැව්තනා ශස්ත්‍රීක කුමරු අස්වද්දපු ප්‍රදේශ. දැන් ඒ ප්‍රදේශවලම ඉන්න වෙලා තිනවා අලියාට ඇතාට. නමුත් අලියා ඇතා සිටියේ මහා කැලේ. ඒ කැලෑ ටික සුදු අධි රාජවාදීන් අපිට මොකද කරේ? සුදු අධි රාජවාදීන් හැදුවා යාල වනෝද්‍යානය. සුදු අධි රාජවාදීන් හැදුවා උඩවලව. ඔවුන් හදාගෙන ගියපු මේ ප්‍රතිපත්තිය නිසා එකපැත්තකින් අපිට අද කැලයක් අහිමි, අපිට වනයක් අහිමි, අපිට වන ජීවියක් අහිමි, අද අලියක් ඇතත් මිනිසාත් එකට ගැටෙන මහා ගැටුමක් බවට නිර්මාණය වෙලා තිනවා. කෘෂිකාර්මික බවභෝග වගා කරන ගොවියා හොයලා බලන්න ලංකාවේ ඉතිහාසයේ කෘෂිකාර්මික බවභෝග කරන ගොවියා මුළු සමස්ත ඉතිහාසෙම අලියත් එක ගැටිලා කොහෙද නිමිය ගිහිලා තියෙන්නේ? ගොවිබිමේදී, කුඹුරේදී, ලිඳට වතුර ගැනීමෙන් දෙද්දී, ඉස්කෝලේ දරුවා පාසල් යද්දී, පන්ති කාමරයට යද්දී, පාසලේ පන්ති කාමරයේදී උගන්වන්න පන්සල දහම් පාසලට යද්දී, බණ දහම අහන්න යද්දී, පිරිත් කොටුවට යද්දී, පිරිත් අහලා එද්දී, මෙහෙමයි අපේ ගොවියෝ ටික ලංකාවේ සෑම දිස්ත්‍රික්කක මියදෙන්නේ. අපේ නියෝජ්‍ය කතානායකතුමනි, පොළොන්නරුවේ බැලුවත්, මොනරාගල මගේ දිස්ත්‍රික්කේ බැලුවත්, හම්බන්තොට බැලුවත්, අම්පාර බැලුවත්, මඩකලපු බැලුවත්, පොළොන්නරුව බැලුවත්, අනුරාධපුර බැලුවත්, මාතලේ බැලුවත්, කුරුණෑගල බැලුවත්, පුත්තලම බැලුවත්, සෑම දිස්ත්‍රික්කකම අපේ ගොවියා අත් වෙලා තියෙන ඛේද වාචකෙ මෙයි. නමුත් අපි අසරණ වෙලා තියෙන නියෝජ්‍ය කතානායකතුමනි, අපිට තවමත් ජාතික මට්ටමේ ප්‍රතිපත්තියක් මේ අලි මිනිස් ගැටුමට නිර්මාණය කරන්න බැරි වෙලා තියෙනවා. මං කල්පනා කරගෙන හිටිය අඩු ගන්න තිරසර සංවර්ධන වනජීවි අමාත්‍යාංශයෙන් මෙවර හරි මහා ලොකු සුරංගනා කතා කියාගෙන ආපු මේ ආණ්ඩුව යහපාලනය කියන මේ ආණ්ඩුව බෝඩ් එකට යහපාලනය ගහගත්ත. ඒත් ඇත්තම යහපාලනය තියෙන මේ ආණ්ඩුව තවමත් අඩු ගානේ මේ පාර හරි ඔබතුමා වගේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් මේ වනයට ආදරය කරන ඇමතිවරයෙක් ඉන්න වෙලාවේදී හරි අඩු ගානේ ජාතික ප්‍රතිපත්තියක් මේ අලි මිනිස් ගැටුමට නිර්මාණය කරයි කියලා මං අහපු ප්‍රශ්නේ ඔබතුමාගෙන් දැන් අහනවා. ආයෙමතත් මං ඔබතුමාගෙන් ඇහුවා, අද මේ ගැලරියේ ඉන්නවා, අද මේ ගැලරියට ගෙනල්ලා ඉන්නවා ලෝක පරිමාණයෙන් අලි මිනිස් ගැටුමට ලක්වන ලෝක පරිමාණයේ ගැටලුවට ලාංකීය උත්තරය හොයපු විද්වතුන් දෙදෙනෙක් මේ ගැලරියේ ඉන්නවා නියෝජ්‍ය කතානායකතුමනි. හැබැයි නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමාගෙන් මේ ප්‍රශ්නේ මං අර ලොබියේදී අහනකොට ඔබතුමා එහෙම විද්වතුන් එහෙම හොයාගත්ත පේටන් බලපත්‍රයක් තියෙන ශ්‍රී ලාංකිකයා ගැන ඔබතුමා දන්නේ නැහැ පෞද්ගලිකව. මට ඔබතුමා කිව්වේ පුළුවන් නම් අමාත්‍යාංශයට එවන්නේ කියලා. නමුත් ඔබතුමාගේ කාර්යභාරය, ඔබතුමාගේ අමාත්‍යාංශ කාර්යභාරය, ඔබතුමාගේ අමාත්‍ය දෙපාර්තමේන්තුවේ කාර්යභාරය මොකක්ද? එවැනි ජාතික මට්ටමේ විද්වතුන් ගෙනල්ලා ජාතික ප්‍රතිපත්තියක් හදන්න, ජාතික වැඩපිළිවෙලක් හදන්න, වැඩපිළිවෙලක් සකස් කරගන්න නියෝජ්‍ය කතානායකතුමනි. මං ඊයේ රාත්‍රියේ කතා කරා අපේ රටේ ශ්‍රී ලාංකික බුද්ධිමතෙක් වන වෛද්‍ය නන්ද නතපත්තු මහත්තයාට. ඔහු ඉතා කනගාටුවෙන් ඉන්නේ. ඔහු ඒ විද්වතා කිව්වා. ඔහුට දේශපාලන පක්ෂයක් නැහැ, ඔහුට පාටක් ලකුණක් නැහැ. හැබැයි මුළු ඉතිහාසෙම තමන්ගේ ජීවිතේම වනා මිනිස් අලි ගැටුමටම තමන්ගේ ජීවිතයේ බුද්ධිය දැනුම කාලය වෙන් කරපු බුද්ධිමතෙක්. හැබැයි තවමත් අපේ රටේ අමාත්‍යාංශ රටේ රාජ්‍යන්ට පාලකයන්ට ඒ විද්වතුන්ගේ මතය නෙවර නිවැරදි ජාති ප්‍රතිපත්තියක් හදන්න ගන්න පුළුවන් වෙලා තිබුණේ නැහැ. ඔහු ඉතා කනගාටුවෙන් කිව්වා. ඔහු ඉතා කනගාටු, ඔබතුමා මගෙත් එක්ක කනගාටු වෙන්න එපා මාමේ කියන කතාවට. ඔහු කනගාටුවෙන් කිව්වා. මන් නිකමට ඇහුව ප්‍රශ්නයන්ට පැය ගාණක් මං කතා කරලා එතුමත් එක්ක දුරගතනේ. එතුමන් ඇහුව එක ප්‍රශ්නයක් මම නියෝජ කතානායකතුමනි, ඔබතුමා අඩු ගානේ මට නම් කරන්න, අඩු මට අවස්ථාව දෙන්න. මම බොහොම කරුණු සහිතව මේ පැහැදිලි කරන්නේ. විධිමත් සාකච්ඡාවක් කරන්න නියෝජ ඇමතුමනි, මට මේක අවස්ථාව දෙන්න. ඔබ ජ්‍යෙෂ්ඨ ඇමතුමයි, මට මේක කරන්න අවස්ථාව දෙන්න. එතුමාත් එක්ක පැය ගාණක් කරපු සාකච්ඡාව එතුමා ඉතාම මම ප්‍රශ්නයක් අහුවා. මට දුකේ බැරිව එතුමගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මම මෙහෙම ඇමති අනන්දන වෛද්‍ය නන්දන අතුපත්තු මැතිතුමනි, වනයට ආදරය කරපු, වන ජීවියාට ආදරය කරපු, ඇත්තටම ගහකොළට පරිසරයට ආදරය කරපු ඇමතිවරයෙක් තමුන්නාසට මොනවද කියලා නැද්ද? එතුමා දුන්න උත්තරේ මම මෙතන සභාගත කරන්න මට බෑ. එතුමා ඉතා කනගාටුවෙන් කිව්වා, එක් එක් වෙලාවට ඇමතිවරු ඇවිල්ලා ඉන්නවා, එක් එක් වෙලාවට පරිසර ඇමතිවරු ඇවිල්ලා ඉන්නවා, එක් එක් වෙලාවට එක එක විෂයන් වලට ඇමතිවරු ඇවිල්ලා ඉන්නවා. හැබැයි මේ රටේ මේ ජාතික ප්‍රශ්නේ විසඳන්න කිසිම කෙනෙක්ට බැරි වෙලා තියෙනවා. ඔහු එක දෙදෙනෙක් ගැන මට කිව්වා. එක්කෙනෙක් රුක්මන් සේනානායක මැතිතුමා ගැන බොහොම ගෞරවයෙන් කතා කරා. දෙවැන්නා එතුමාගේ කාලේදී රත්නසිරි වික්‍රමනායක මැතිතුමා ගැන කිව්වා. ඔහු ඉතා ඕන් දෙදෙනා යම් කිසි උත්සාහයක් දරුවයි කියලා. අඩුම ගාන ජේෂ්ඨ ඇමතිතුමනි, ජාමනී ජයවික්‍රම ඇමතිතුමා, ඔබතුමා අලියට ආදරේ කියන එක මම දන්නවා. ඔබතුමාගේ පක්ෂය අලියා නිසා නෙවෙයි කියලා මම හිතන්නේ. ඒක නිසා ඔබතුමා ඔබ අලියාට කැමති ඔබතුමාගේ පක්ෂය අලියා නිසා නෙවෙයි කියලායි මම දන්නේ. ඔබතුමා ස්වභාවිකවම අලියාට හා ගහකොළට ආදරය කරන කෙනෙක් කියන එකයි අපි අවබෝධනේ. හැබැයි මෙයට ජාතික වැඩපිළිවෙලක් හදන්න බැරි වුණොත් ඔබතුමාගේ කාලෙවත් ඉදිරි කාලයේදීවත් රටේ කාලෙදීවත් ඒකට වැඩපිළිවෙලක් ගන්න බැරි වුණොත් හරිම ප්‍රශ්නයක් වෙනවා. අවසාන අවස්ථාවම දෙන්න කවුරු කතානායකතුමනි, නියෝජ්‍ය කතානායකතුමා, මම ඉදිරිපත් කරනවා අද ඒ පේටන් බලපත්‍රයේ තියෙන ලාංකික විද්වතාගේ ඒ පේටන් බලපත්‍රයේ වාර්තාවම ඉදිරිපත් කරනවා. මේ පෙළ මේ තියෙන්නේ 2015 අප්‍රේල් මාසේ 24 වෙනි ගැසට් එකේ තියෙනවා. කවුද? හර්ෂ කුමාර ගාල්ලගේ සහ වැලිගම පල්ලිය ගුරුගේ මිලින්ද මිරාජ් ජයවර්ධන කියන දෙදෙනාට තමයි ලාංකික බුද්ධපුතුන් දෙදෙනා තමයි ලෝක පරිමාණයෙන් මේ පේටන් බලපත්‍රය අයිති වෙලා තියෙන්නේ. නිකන් නෙවෙයි නියෝජ කතානායකතුමනි, WIPO රටවල් 178ක් නියෝජනය කරන සංවිධානයෙන් ලෝකයේ රටවල් 138කට සුදුසුයි කියලා මේ පිළිගෙන තියෙන ව්‍යාපෘති තමයි ජාතික වැඩ පිළි තමයි මේකවිල තියෙන පේටන් බලපත්‍රය. අවසාන මිනිත්තු මට දෙන්න නියෝජ කතානායකතුමනි, මේක නිකන් වනයත් අලියත් මිනිහත් රකින්න හදපු පේටන් බලපත්‍රයක් නෙවෙයි. මේක පරිසරයත් එක්ක බැඳෙනවා, මේක වාරි මාර්ගත් එක්ක සම්බන්ධයි, මේක සංචාර ක්‍රමාන්තයත් එක්ක සම්බන්ධයි, මේක අලියත් එක්ක මිනිසත් එක්ක තියෙන ගැටුමට ඇග්‍රිකල්චර් විසඳුමක් මේක හරහා දීලා තියෙනවා. ඒ නිසා මා මේ පුංචි වෙලාවේදී ඒ සියලු කාරණා සභාගත කරමින් නියෝජිත කතානායකතුමනි, අඩුමතරම ලබන අවුරුද්දේ හරි මේ යහපාලපකයන්ට පුළුවන් නම් එවැනි ජාතික ප්‍රතිපත්තියක් මේ රටට හඳුන්වා දෙන්න. අපේ ගොවිබිම්වල ජීවත් වෙන ජනතාවත් අලියත් එක්ක තියෙන ගැටුම සහ මුලින්ම අවසන් කරන්න නම් ජාතික ප්‍රතිපත්තියක් රටට අවශ්‍ය කියන කාරණේ මතක් කරගෙන මම එහෙට වෙන බොහොමත් පිස්සුතියි.
ගරු සඳිත් සමරසිංහතුමා,
ගරු නියෝජ කතානායකතුමනි, අපි මම ස්තුතිවන්ත වෙනවා තුමා මට කෙටි කාලයක් මෙම අමාත්‍යාංශයේ අපේ ගරු ඇමතුමාගේ අමාත්‍යාංශයේ වැය ශීශ්‍රය ගැන කතා කරන්න ලබා දුන්නේ ගැන, ඒ වගේම මට පෙර කතා කරපු ඒ මන්ත්‍රීතුමා විද්‍යතුන් ගැන කතා කරා. අද අලි ගැන දන්න පිරිස් එතුමා විතරක් නෙමෙයි විශාල පිරිසක් සිටිනවා. අපි මේ ප්‍රශ්න විසඳන්න ඕන නම් ඒ සීලු දෙනාගෙන්ම මම දන්නවා ගරු අමාත්‍යතුමා ඒ සීලු දෙනාගෙන් මේ විද්‍යතුන්ගෙන් ඒ අවශ්‍ය කරුණු කාරණා සහ ඒ අවශ්‍ය දැනුම් සම්භාරයන් ලබා ගයි කියලා. ඒ වගේම ගරු නියෝජ කතානායකතුමනි, අද අපි මෙම අමාත්‍යාංශ දිහා බලනකොට විශේෂයෙන්ම අපට අදාළ වෙන මගේ දිස්ත්‍රික්කයේ මගේ ආසනයේ තියෙන රඹුක්කන ආසනයේ තිබෙන පින්නවල අලියනාතාගාරය ගැන කතා කරනකොට මෙම සම්පත අවුරුදු ගණනාවකට පෙර විවුර්ත කරලා දැන් ඒක විශාල වශයෙන් දියුණු වීගෙන ගිහින් තිබෙනවා. ඒ වගේම අපේ ගරු අමාත්‍යතුමා විශාල කර්තව්‍යයක් කළා තිබෙනවා පින්නවල අලියනාතාකාරයේ දියුණු කරලා එතන තියෙන ඒ අලියන්ට අවශ්‍යතාවයන් ඉටු කරලා දෙන්න. ඒ වගේම මේ දේ කරගෙන යනකොට මට අපේ ගරු නියෝජ කතානායකතුමනි ඇමතුමාටත් කියන්න සිද්ධෙනවා, අපි දන්නවා 2007 සිට 2015 දක්වා අලි පැටවුන් පින්නවල අලියනාතාගාරයෙන් විදේශ රටවල් වලට තෑගි වශයෙන් එහෙම නැත්නම් තව සතුන්ට හුවමාරු වශයෙන් දීලා තිබෙනවා. ඒ තුලින් අලි පැටවුන් 7 දෙනෙකුත් ගෑනු සතුන් 8 දෙනෙකුත් දීලා තියෙනවා. පිරිමි සතු දීලා තියෙන්නේ ආසියාතික රටවල් වල, චීනයටත් ජපානයට ඒ වගේම මැද පෙරදිග රටක් වන ඉරානයට. ඒ වගේම ගෑනු සත්තුන් 8 දෙනෙක් යුරෝපීය රටවල් වලට දීලා තිබෙනවා. ඒ කියන්නේ නව ශ්‍රීලන්තයත් එක්ක. අද නියෝජ කතානායකතුමනි, අපි එතුමාට මම යෝජනා කරනවා මෙම ඇලපැටවුන් අනික් විදේශ රටවල් වලට දෙනකොට, එහෙම නැත්නම් තෑගි වශයෙන් දෙනකොට විශේෂයෙන්ම අපට කැමති අපි තෝරාගෙන දෙන්න කැමති අලි පැටවුන් දිය යුතුයි. එහෙම නැත්නම් ඒ අයට ඇවිල්ලා තෝරාගෙන ගෙනියන්න එපයි කියන එක අපි මේ වෙලාවේ යෝජනා. මොකද ඒක ජානවලට ලොකු හානියක් වෙන්න පුළුවන්, රීප්‍රොඩක්ෂන් එහෙම නැත්නම් නැවත ඇති කිරීමේ ජානවලට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද අද හීලා ඇති අලි ඇතුන් බෝ වෙන විශාල වශයෙන් බෝ වෙන ස්ථානයක් හැටියට තමයි අලි අනාථාගාරය අපිට හඳුරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අපි දන්නවා, මට විනාඩියක් දෙන්න අපේ නියෝජ කතානායකතුමනි, අපේ ගරු ඇමතුමා විශාල කර්තව්‍යයක් කරනවා මේ පෙරහැරවල් වලට හිග අලි ලබා දෙන්න. එම නිසා අපි දන්නවා අලි 35 පමණ ඒ පෙරහැරවල් වලට යන්න පුරුදු කරලා ලබා දෙන්න කටයුතු කරන එක විශාල එක හොඳ කරුණක්, ඒ වගේම හොඳ දෙයක්. හැබැයි ඒ කර්තව්‍ය කරනකොට ඒ රඹුක්කන ප්‍රදේශයෙන්ම ඉඩමක් හොයන් ඒ සම්පත රඹුක්කනම රැඳිලා තියෙන කෑගල්ල දිස්ත්‍රික්කෙම රැඳිලා තියෙන කටයුතු කරොත් හොඳයි කියලා අපි යෝජනා කරනවා. ඒ වගේම මගේ අන්තිම කාරණේ තමයි පහුගිය වකවානුවේ අපි දැක්ක පහුගිය සමයේ ආණ්ඩු කාලේ මේ රටේ සත්තුන් වෙන රටවල් වලට ගෙන ගියා, විශේෂයෙන්ම නිසාචර සත්තුන්, ඒ වගේ කියන්නේ වවුලන් වාගේ රට වෙන රටවල් වලට ගෙනිච්චා. ඒ ගෙනිච්චා මිලදී ගත්තද නැත්නම් සතු හුවමාරු වුණාද? හැබැයි මේ දේ කරනකොට එදා උනේ අපේ ගරු නියෝජිත කතානායකතුමනේ උනේ කොහොමද? මේ කැලෙන් තමයි අල්ලලා
කාලේ නම් අවසන් ගොඩක් වෙලා
පොඩි
යාඩි දෙකක් වැඩි වුණාද?
එකක් දෙන්න මේ කැලෙන් අල්ලල තමයි ගෙනිච්ච. හැබැයි දෙවෙනි පරම්පරාවෙන් මේ මේ බෝවිච්ච සතෙක් නෙමෙයි ගෙනිච්ච. ඉතින් මේවා මේ කරුණ ගැනත් ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා ඉල්ලමින් මට ඒ කාලය ලබා දුන්නට බෙහෙවින් ස්තුතිවන්තමින් මගේ වචන සල්ප අවසන් කරනවා.
ගරු ආනන්ද කුමාරසිංහ මහත්මයා,
විනාඩි කීයක් තියෙනවද? ගරු
විනාඩි 3යි තියෙන්නේ
මහත්මයා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම මීට කලින් කියුණා වගේම ගරු අමාත්‍යතුමා ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් හැටියට සහ විශේෂයෙන්ම ස්වභාව ධර්මයට බොහොම ආදරය කරන කෙනෙක් හැටියට, ඒ වගේම අපේ දිස්ත්‍රික් නියෝජනය කරන අපි සුමේද ජයසේන මැතිණිය නියෝජ්‍ය අමාත්‍යවරිය හැටියට කටයුතු කරන වෙලාවේ අපි විශ්වාස කරනවා අපි මීට වඩා ඔහුගේ අවුරුද්දේ අඩුපාඩු වුණා නම් උදේශාන්ත ගුණසේකර අපේ මන්ත්‍රීතුමා දිස්ත්‍රික්කයේ මන්ත්‍රීතුමා කිව්වා වගේ ඒවා නිවැරදි කරගෙන විශේෂයෙන්ම අපේ රටේ ඉන්නවා නම් මේ විෂය පිළිබඳ යම් දැනුමක් ඇති විද්වතු එයත් සම්බන්ධ කරගෙන මේ ප්‍රශ්න වලට විසඳුම් සපයා ගන්න අවශ්‍යයි කියන කාරණේ මම මෙතෙන්දී මුලින් මතක් කරන ගමන් මම කියන්න ඕනේ, පහුගිය අවුරුද්දේ සහ මේ අවුරුද්දේ ජාතික වනෝද්‍යාන නරඹන්නගේ පිරිස අරගෙන බැලුවොත් එහෙම විශාල වෙනසක් වෙලා තියෙනවා, විශාල වැඩිවීමක් වෙලා තියෙනවා. උදාහරණයක් කරගත්තොත් මම හැම වෙලාවෙම කරු ඇමතුමාට කතා කරන කාරණේ තමයි හෝර්න් ප්ලේන්ස්. හෝර්න් තැන්නට ගිය අවුරුද්දේ 173,000 දේශීය සංචාරකයොත් ඒ වගේම විදේශීය සංචාරකයොත් 66,000 ගිහිලා තියෙනවා. මේ අවුරුද්ද වෙනකොට ඒක 222,000 101,000 දක්වා වැඩි වෙලා තියෙනවා. මම විශේෂයෙන් මෙතෙන්දී කියන්න ඕනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි මුදලක් හම්බ කරගත්තට වැඩක් නැහැ. ඒ සංචාරකයෝ හැරිට ඒ ප්‍රදේශවලට යන අයට අවශ්‍ය මූලික පහසුකම් ටිකවත් අපිට දෙන්න බැරි නම් මම කනගාටු වෙනවා. හෝර්න් තැනට මම ගිය වෙලාවේ අති විශාල මුදලක් අපි විශේෂයෙන් මේ විදේශ සංචාරකයන් අය කරනවා. 1,01,000 ගිය සංචාරකයන් ප්‍රමාණයෙන් මිලියන 226ක් අපි රජයට නැත්නම් මහා බණ්ඩාරකට ලබා දී තියෙන මුදල්. ඒ නිසා ඒ මුදල් ප්‍රමාණයෙන් අඩු ගානේ 25%ක්වත් ඒ ප්‍රදේශවල ආයෝජනය කරන්න අවශ්‍යයි. මොකද මම ගිය වෙලාවෙත් මටම රජ්‍ය හිතුණා සංචාරක විදේශී සංචාරකව බොහොම කලකිරීමෙන් කතා කරනවා මේ අවශ්‍ය මූලික පහසුකම් ටික වැසිකිලි පහසුකම්වත් අපි ඒ ප්‍රදේශ හදලා නැතිකම. මේ විශේෂයෙන් මේ කාරණය ගැන මම මේ විනාඩි 2-3 ඉල්ලගත්තේ අපේ දිස්ත්‍රික්කයේ අපි බලවත් සී පීඩාවට විඳිනවා මේ අලි මිනිස් ගැටුම නිසා. සමහර වෙලාවට පැය ගණන් මිනිස්සු රස්තියා දෙනවා පාරවල් වල, අහිංසක දරුවෝ පාසලට යනකොට අර උදේශාන්ත ගුණසේකර මැතිතුමා කිව්වා වගේම උදේ පාන්දර 5:00 පාරට බැස්සාම අහිංසක දරුවෝ තමන්ගේ දෙමව්පිය ඉස්සරහා අලි විසින් පාගල මරණ දානකොට ඒ වෛරයත් එක්ක මහපාරට එන්නේ. ඒ මහපාරට ඇවිල්ලා පැය 4-5 එක දිගට පාරවල් වහගෙන මිනිස්සු උද්ඝෝෂණය කරනවා. ඒ උද්ඝෝෂණය කරන එකේ සාධාරණයක් තියෙනවා ඒ මිනිස්සුන්ගේ පැත්තෙන් බැලුවොත්. මොකද මේ මිනිස්සු මෙච්චර කාලයක් මේ ප්‍රශ්නේ විසඳුමක් හොයාගන්න උත්සාහ කරන නිසා විශේෂයෙන්ම මේකිට වගේයුත්තන්ගේ ඇසරෙන්ඩ කරන දෙයක් වෙන්න පුළුවන්. නමුත් ඒවක්කම වනජීවීන්දාරි මහතුරු ඉතාමත් අසීරුතාවයට පත් වෙනවා. මොකද එයාට මූලික පහසුකම් ටික දෙන්න නිසා අර සුමේ ජයසේන මැතිණිය කිව්වා වගේම අවශ්‍ය එයාට කතාරපම කියන අපිට අවශ්‍ය නිදාරි මහතුරු නැහැ කියලා. එහෙමනම් අපි නිදාරි මහතුරු දෙන්නත් ඕන, අවශ්‍ය පහසුකම් ටික දෙන්න. සමහරවිට මේ මහතුරුට වාහනයක් වස්තුක් වෙලාවට නැහැ අවශ්‍ය තැනට යන්න වෙලාවට. ඒ නිසා මේ කාර්යය ගැන විශේෂ සමාදානය කරන ගම අර ගරු ඇමතුමා කිව්වා වගේ ඇමතුමිය කිව්වා වගේ රුපියල් 100,000 මේ වෙනකොට වන්දි මුදල් වැඩි කරලා තියෙනවා කියලා කියනවා. නමුත් ඊට අමතරව මම දකිනවා මේ අපිට දිරු තියෙන මේ CD තැටියේ 105,000 දක්වා එක වැඩි කරනවා කියලා. වන්දි මුදල් ලබා දෙන එක සාධාරණයි තමයි. නමුත් මම විශ්වාස කරනවා මීට වඩා පැහැදිලි වැඩ පිළිවෙලක් මුළු ලංකාවේ මේ ප්‍රශ්නට අපි මුහුණ දෙන නිසා ස්ථිරසාර වැඩ පිළිවෙලක් අපි හදන්න ඕනේ. ඒකට අර කලින් කිව්වා වගේම මේ විද්වත් අය සියලු දෙනාගේම අදහස් අරගෙන අපි වැඩ පිළිවෙලක් හරිගස්සන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මම මෙතෙන් මතක් කරන්න ඕනේ අපිට අපි විදුලි වැටවල් ගැහුවට වැඩක් නැහැ. ඒව නිරත් වෙන්නේ නැත්තම් නඩත්තු කරන්න අපි බාර දෙන්නේවා අර CDS නැත්තම් මේ සිවිල් ඩිෆෙන්ස් ෆෝස් එකට. ඒ මහත්තුරුනේ මේ පිළිබඳ අවබෝධයක් නැහැ. එයාට තියෙන්නේ යමක් වයර් එකක් කරනවාම හයි කරන එක විතරයි. නමුත් ඒක තුළින් මේ ප්‍රශ්නේ විසඳුමක් හම්බවෙන්නේ නැහැ. අපි හුඟක් වෙලාවට බොහොම ලේසියෙන් ගෙනවා අපි හරි වැටවල් ගැහුවා. නමුත් ඒවා දැන් නඩත්තු වෙන්නේ නැහැ කියලා. නඩත්තු වෙන නැති වැටවල් අරගෙන බැලුවොත් විශේෂයෙන්ම අපි ගරු ඇමතුමිය දන්නවා ලුණුගම්පහේරේ වනෝද්‍යානයෙන් අපේ ප්‍රදේශයේ එක කලාපයක්, ඒ අනිත් පැත්තෙන් යාල වනෝද්‍යානය, මෙහා පැත්තෙන් උඩවල වනෝද්‍යානය සාකච්ඡාවට ගියත් නිදාර මහතුරු සිරුදනාම සමහරට සම්බන්ධ නොවෙන මේ ප්‍රශ්නවලට අපි විසඳුමක් හොයාගන්න බෑ. දෙවෙනි කාරණේ මේ අයට අවශ්‍ය පහසුකම් ටික නැති නිසා කාරණේ හරියට ඉස්සු වෙන්නේ නැහැ. මම උදාහරණයක් දෙන්න ගන්න මම
සභාපතිතුමාට. ආලෙන් ඉවරයි මෙතුමා.
එක එක තප්පර 30ක් ඔබතුමා දෙන්න.
ඔව්.
අපි මිනි ඇලිමිනියස් ගැටුම ගැන කතා කරනවා මම විශේෂයෙන්ම උදාහරණයක් කර මම දෙන්නම්. පැල්වත්ත සීන් සමයේ ගෙවීම හතුරු අති විශාල පීඩනයකට පත් වෙනවා. දැන් අවුරුදු 30ක් විතර මේ ආයතනේ පවත්වගෙන යනවා. මේ ආයතන පවත්වන යන මහ ගෙවීම හතුරු මාස 12ක් වගා කරන තමන්ගේ වගාව උක්වගාව එක දවසෙන් දෙකෙන් සම්පූර්ණයෙන්ම ඇති කළා මේ අලිමිනිස් අලිංගෙන් වෙන සහන නිසා. ඒ නිසා විශේෂයෙන් මම ඇමතුමාලා මීට කලින් මම මතක් කරලා තිනවා මේ ආයතන ජීවත් වෙන මාර්ගයක් නැහැ. සදාකාලිකම ආයතනයේ හැමදාම ණයකාරය බවට පත් වෙන නිසා මේකට වැඩපිළක් අපි හදන්න ඕනේ. ගොවි මහතුන් වෙන හානියට මොන ක්‍රමෙන් හරි වඳ මුදක් ලබා දෙන්න වැඩපිළක් හදන්න ඕනේ. ඒ වගේම අපිට ක්‍රියාශීලීව යමක් කරනවා නම් උදාහරණයක් වටේ දෙන්න පුළුවන් සෙවනගල ව්‍යාපාරයේ අපි හදලා තියෙන විදුලි වැට ප්‍රධාන මාර්ගය සහ අපි පදිංචි කරපු ගොවි මහතුරු අද උග්ගස්තික මෙහා පැත්තේ තිබුණත් උඩවලව වනෝද්‍යානයෙන් එන අලි ටික සෙවන කරට එන්නේ නැහැ. එහෙමනම් මෙතන පැහැදිලිව තියෙනවා ක්‍රියාශීලී වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න පුළුවන් ඒක උනන්දුව සහ අවශ්‍යතාවය අපි පැහැදිලිව තේරුම් බෙන්න කරගන්න ඕනේ. විශේෂයෙන්ම නැවත වතාවක් ගරු ඇමතුමා මේ ගැන ලොකු උනන්දුවකින් වැඩ කටයුතු කරනවා. එතුමාට ඒ ගෞරවය එතුමාටත් ඒ වගේම නියෝජ්‍ය ඇමතුමිටත් දෙනවා. ඉතින් මේට කොයිතරම් අවශ්‍යතාව තිබුණත් අවශ්‍ය මූලික පහසුකම් ටික දෙන්නේ නැත්නම් මුදල් ප්‍රමාණය ලැබෙන්නේ නැත්නම් එතන ලොකු ගැටුවක් තියෙනවා කියන කාරණේ මතක් කරමින් මේ අවස්ථාව ලබා දීම ගැන ඔබතුමා ස්තුතිවන්ත වෙමින් මම යනවා.